හොඳයි සාදු. දෙදහස් දහාට වසරේ තුන්වැනි මාසේ 27 වෙනිදා භාවනා වැඩසටහන. තමන්ගේ ප්‍රශ්න දිහා බලාගෙනද ඉන්නේ, දේශනාව දිහා බලාගෙනද ඉන්නේ ඔබ? ඇත්තටම ඔබ සිටිය යුත්තේ තමන්ගේ ප්‍රශ්නේ තේරුම් අරගනිමින්, තමන්ගේ ප්‍රශ්න දිහා බලාගෙන ඒ ප්‍රශ්නේ කොහොමද මම විසඳගන්නේ කියලා බලාගෙන තමයි ඉන්න ඕන. ඒ ප්‍රශ්නේ මුල් කරගෙන මේ චතුරාර්ය සත්‍ය වැඩෙන්නේ එවිටනේ. දුක්ඛ සත්‍ය මුලින්ම තේරුම් අරගනිමින් තමයි සමුදය නිරෝධය මාර්ගය හොයන්න ඕන. සතර සතිපට්ඨාන වැඩෙන්නෙත් එතකොට. හිතේ තියෙන ස්වභාවය තේරුම් අරගනිමින් හිත නිදහස් කරගන්න බලනෝ. මොනවද? චිත්තානුපස්සනාව. ධර්මයේ තියෙන ගැටලුව විසඳ ගන්න උත්සාහ කරනවා. ධම්මානුපස්සනාව. ආධ්‍යාත්මික වශයෙන් ගතපු කයක් තියෙනවා, එතනත් ගැටලුවක් තියෙනවා. සක්කාය කියන ස්වභාවය එතන ගැටලුවත් निराකරණය කර ගන්න වහන්සේ වෙනවා. කාය අනුපස්සනාව. හිතේ වේදනාව ඔස්සේ ඇතිවන කායික මානසික වේදනා, වේදනාත්‍රය ඇතුළු සියලු වේදනා සංසිඳවා ගන්න කල්පනා කරනවා, ස්වභාවය අඳුනා ගන්නවා. ඒවයින් නිදහස් වෙන්න නෙක්ඛම්ම සංකල්පනාව ඇති කර ගන්නවා. වේදනානුපස්සනා සතර සතිපට්ඨාණයෙන් තොරව චතුරාර්ය සත්‍යයෙන් තොරව නිවනක් නැහැ. හැබැයි ඒක පොතේ තියෙන විදියට නෙමෙයි, තමන්ට ඇති වෙච්ච ගැටලුවත් එක්ක තමන් සම්බන්ධ කරන්න ඕන. දැන් පොතේ දුක්ඛ සත්‍යය කියලා පෙන්නපු දේවල් ටික නෙමෙයි වෙන්න පුළුවන්, වෙනස් විදියකට ඒ දුක්ඛ සත්‍ය වෙනස් ආකාරයකට වෙනස් විදියකට වෙන්න පුළුවන් ඔබට තේරෙන්නේ. ඔබට තේරෙන දුක ඔබ සංසිඳවා ගන්න ඕන. කෙටියෙන්ම කියතොත් මම මගේ ඇයි ගැනීම නිසා හටගන්නා වූ ප්‍රශ්න සමුදායක් තමයි තියෙන්නේ. එවිටයි සත්වපුජ්ජලාත්ම දෘෂ්ටිය සෑදෙන්නේ. අරමුණක් එනවා. අරමුණ මම මගේ යයි කියලා ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඒකත් එක්ක ඔව් ඇලෙන්න ගැටෙන්න පටන් ගන්නවා. ආන්නේ වෙලාවට තමයි අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප, නිදහස් වෙන්න නෙක්ඛම්ම සංකල්ප උපදවා ගන්නවා. ඥාන දර්ශනයේ යථාභූත ඥාන දර්ශනයේ තමන් දැක්කනම් මෙතන සත්වයක් හැටියට, පුජ්‍යලයක් හැටියට, ආත්මයක් හැටියට ගත හැකි සිතුවිල්ල නැත. දෘෂ්ටිය නැත. සංකල්පය නැත. යථා භූත ඥාන දර්ශනයෙන්ම යථා තත්වයෙන්ම ඒක හඳුනාගෙන තියෙනවා නම් ආත්මීය වශයෙන් හඳුනා ගැනීමයි මේ යථා භූත තත්වය කියලා කියන්නේ. ආත්මීය වශයෙන් යමක් හඳුනාගෙන තියෙනවා නම් තත්ත්වාකාරයෙන්ම ඒ දේ ප්‍රහාණය කරන්න එයාට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ඔබට ගින්දර අල්ලන්න එපැයි කියන එක අපි ශික්ෂාපනවල නීති දාලා දඬුවම් කරලා කරන්න ඕන දෙයක්ද? නෑ. හේතුව යථා භූත තත්ත්වෙම දන්නවා ගින්දර ඇල්ලුවාම පිච්චෙනවා මට හානියක් සිද්ධ වෙනවා කියලා දන්නවා. ඒ නිසා අන්න එහෙමනම් ගින්දර පිළිබඳව ලබාගත් අවබෝධය වගේ තමයි පින්නතුනි යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ ඕනම දෙයක් පිළිබඳව. මිරිඟුවට රැවටුණා ජලය කියලා, හැබැයි මිරිඟුව කියලා දැනගත්ත ගමන් ඒක පස්සේ දුවන්නේ නැහැ. බොරුකාරයෙක් හිටියා, බොරු කිව්වා, බොරු කිව්වා. හැබැයි අපි හරියටම එක වෙලාවක දැනගන්න මනුස්සය දිගටම කියන්නේ බොරු කියලා. එතකොට මේ මනුස්සය කියන කිසි දෙයක් අපි විශ්වාස කරන්න යන්නේ නැහැ. ඒක පස්සෙන් යන්නේත් නැහැ. හොරකම් කරන මනුස්සයෙක්, වංචා කරන මනුස්සයෙක්, ඔය ඒජන්සි කාරයෙක් වගේ කෙනෙක් හරි අහු වෙලා මුදල් දුන්නා, අහු වුණා, ආයි අහු වුණා, ආයි අහු වුණා, ආයි බොරු කිව්වා. පස්සේ බලනකොට බොරු වැලක් කියලා තියෙන කියලා තේරුම් ගත්තාම ආයි මුදල් දෙන්නෙත් නැහැ, ආයි ගනුදෙනු කරන්නෙත් නැහැ, ආයි රටවල් වලට යන්න උත්සාහ කරන්නේත් නැහැ. අයින් වෙනවා. ඒ වගේ යථා භූත ඥාන දර්ශනයෙන්ම මේ ලෝකෙ පිළිබඳව, සිත පිළිබඳව, ඉන්ද්‍රියන් පිළිබඳව අවබෝධ කරගත්තට පස්සේ ඒවට චිත්තචෛතසික වශයෙන් බැඳී යන ස්වභාවය, ලෝභ දේශ මෝහ වශයෙන් බැඳී යන ස්වභාවය, දැඩි උපාදානය, දැඩි ද්වේෂය, දැඩි මෝහය ඇති කරගන්නේ. ලෝකේ සියල්ල නැති කරලා නෙමෙයි නිවන් දකින්නේ. ශෝකේ සියල්ල තීද්දී ඒවා කෙරෙහි යථා තත්ත්වය තේරුම් කර ගැනීම. දැන් මේ හැම පිළිබඳව දෙයක් පිළිබඳවම තියෙන යම් කිසි චේතනාවක්, සිතවිල්ලක් කියලා කියමු. සිතවිල්ලක්නේ තියෙන්නේ. මේක මගේ බයිසිකලේ, මේක මගේ කාර් එක, මේක මගේ බිරිඳ, මේක මගේ ස්වාමියා, මේක මගේ දරුවා. මොනවද තියෙන්නේ? සිතිවිල්ලක් තියෙන්නේ. ඒ සිතිවිල්ල තමන් ගත්ත විදියත් එක්ක ඇලෙනවා, ගැටෙනවා. ඇලෙනවා, ගැටෙනවා. බලනකොට ගැටිලා තියෙන්නේ, ඇලිලා තියෙන්නේ සිතිවිලි සමුදායක් එක්ක පමණයි. ඒ ඇලෙන්නේ ගැටෙන්නේ මගේ මම ආත්මය කරගත්ත තැනින්. මම මගේ ආත්මය කරගත්ත තැනින් තමයි ගැටෙන්නේ. එහෙමනම් හොඳම විසඳුම මොකක්ද? මම මගේ ආත්මයේ වශයෙන් ගත හැකි කිසිවක් නැත කියන යථාබෝධයට පත් වීම. ඊට පස්සෙත් අර සියල්ලම තියෙනවා. නමුත් එයා දුරු කරලා වාසය කරනවා. අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම ගැටලු මේ අවිද්‍යාව නිසා. පවුල ගැටලු, සමාජික ගැටලු, ගමේ ගැටලු, රටේ ගැටලු, ලෝකේ ගැටලු මේ අවිද්‍යාව නිසා. ඌනෝ ගම්මෝ පූතජ්ජනකෝ අනරියෝ අනත්ත සංසෝ කියලා කියන්නේ ඕක තමයි. අනර්ථය විනිස අර්ථයක් නැතුව වැඩ කරන මිනිස්සු. මේ ලෝකෙ මොනදෝ කරගෙන දියුණුවක් සංවර්ධනයක් කියලා එකක් ඇති කරගෙන යනවා. මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු ඇයි ඒව කරන්නේ, මොකටද කරන්නේ, කොතනද සැනසෙල්ල කියන එක. පැහැදිලිවම පින්නතුණි මිනිස්යාගේ දියුණුව තියෙන්නේ ගොඩනැගිලි තියෙන ප්‍රමාණයටවත්, වාහනවල තියෙන ලොකු කමටවත්, රටේ අනිකුත් අනිකුත් දේවල් නිර්මාණය වෙච්ච තරමටවත් නෙමෙයි. මානසික අවබෝධයේ සැනසෙල්ල මොන තරමටද තියෙන්නේ, ආන් එතනයි දියුණුව සානේ තියෙන්නේ. ඒකෙමයි නේද? අපි දකින්නනේ ගොඩාක් යාන වාහන තියෙන, ගොඩාක් ලොකු ගෙවල් දොරවල් බංගලාවල් තියෙන, ගොඩාක් ලොකු කියලා හිතාගෙන ඉන්න අය සෑහෙන්න දුප්පත් දුක් විඳිනවා මානසිකව. කැම්බීම් වලින් ආගමිකතාවයක් නැහැ. නමුත් ඒ මිනිස්සුන්ට ඒ මානසික ආතතිය ඌනතාවය කියන එක සංසිඳිලා නැහැ. එමන අපි පුරුදු වෙන්න ඕනේ ඒව ඕන් නැහැ කියන එකටත් නෙමෙයි, ඒව ඕන කියන තැනටත් නෙමෙයි. සමහර අය හදාගන්නවා හරි ඒව ඕන් නැහැ අපි ගහක් යට ඉන්න ඕන කියලා. එහෙම හදාගන්න යන්නත් එපා. ඒවම ඕනේ කියන තැනට එන්නත් හදන්නත් එපා. තියෙන දේක තියෙන තරමින් සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. ඒක තමයි තුට්ටි සුඛායා ඉතරී තරය. ඉද නන්දති. මෙලොව සන්තෝෂයෙන් මේ මොහොතේ සන්තෝෂයෙන් ඉන්න ඕන. සල්ල වුකවුත්ති කියලා කියන්නේ ඒක. පහසු දිවි පැවැත්මක් එයාට තියෙනවා. එතන ඉඳගෙන ඕන තරම් වැඩ කරන්න පුළුවන්. දැන් ඊළඟට බලන්න ඕන මේ මොහොතේ සතුටින් සිටීමට තියෙන බාධා මොනවාද? මේ මොහොතේ සතුටෙන් ඉඳීමට තියෙන බාධා මොනවාද? මගේම තියෙන උද්දච්ච කුක්කුච්ච. මගේම තියෙන කාමච්ඡන්දේ. මගේම තියෙන ව්‍යාපාදේ. බලන්න නැද්ද කියලා. වෙන කෙනෙක්ගේ නෙමෙයි, අල්ලපු කෙනාගේ ව්‍යාපාදේ නිසා නෙමෙයි. මගේම තියෙන පංච නීවරණ. මගේම තියෙන අනවබෝධය නිසා හටගන්නා වූ විචිකිච්ඡාව. ඒ ලෝකයේ පිළිබඳව මහා විචිකිච්ඡාවක් තියෙන්නේ. ධර්මයේ පිළිබඳව, දිගපළල පිළිබඳව ඔක්කොම ගැන විචිකිච්ඡාවක් තියෙන්නේ. විශ්වාසයේ තිබුණට විචිකිච්ඡාව තියෙනවා. දැන් කට්ටිය කියන්නේ මගේ මහන්තයා මට විශ්වාසයි. විචිකිච්ඡාව තියෙනවා. නැති වෙන්නේ නැහැ. මගේ නෝන මට විශ්වාසයි. විචිකිච්ඡාවෙන් පෙළෙනවා. මගේ ආගම මට විශ්වාසයි. විචිකිච්ඡාවෙන් පෙළෙනවා. සමහර විටක තමන්ගේ තීරණයම තමන්ට විශ්වාසයි. හැබැයි ඒක ඇතුළ විචිකිච්ඡාවෙන් පෙළෙනවා. හෙට පුතා එනවයි කිව්වා ගෙදර. එනවයි කියලා හරියටමත් කිව්වා. ඒ වුණාට පින්නතුනේ විචිකිච්ඡාවෙන් පෙළෙනවා. එනවනම් කියලා කිව්වා එයිද නැද්ද දන්නේ නැහැ. මොන දේ පිළිබඳවද විචිකිච්ඡාව නැත්තේ? මිනිසෙක් හෙට වෙනකන් ජීවත් වෙයිද කියලාත් විචිකිච්ඡාවක් තියෙන්නේ. ඇයි මේ විචිකිච්ඡාවක් හටගන්නේ? ඔබෙන් විමසිය යුතු ප්‍රශ්නයක්. ඔබ ඔබේ මනසින් විමසිය යුතු ප්‍රශ්නයක්. ඇයි මට විචිකිච්ඡාව හටගන්නේ? අපිට තියෙනවා මේ සක්කාය දිට්ඨියේ ස්වභාවයක් තියෙනවා. මෙසේ වේවා මෙසේ නොවේවා කියන තැනින් අවදි වෙන ස්වභාවයක් තියෙනවා. සක්කාය දිට්ඨියේක ස්වභාවයක් තමයි මෙසේම වේවා මෙසේ නොවේවා කියන අවදි වීම. බුදු කෙනෙකුට, රහතන් වහන්සේ කෙනෙකුට මෙසේම වේවා මෙසේ නොවේවා කියලා දෙයක් නැහැ. එසේ වුණත් හොඳයි. මෙසේ වුණත් හොඳයි. එසේත් නොවී මෙසේත් නොවී වෙනාන් කාර්යයක් වුණත් හොඳයි. මක් නිසාද? මේක විශ්ව ධර්මය, ස්වභාව ධර්මය, ස්වභාව සත්‍ය. ඒ සත්‍ය තුළ ඕන එකක් ලබනවයි කියන තැන ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඔරුව ගහගෙන යන පැත්තට ගහගෙන යද්දාවි කියලා ඉන්නේ නැහැ. එයා ඔරුව පදිනවා පැද්දට. එයා දන්නවා මේ ඔරුවත්, මේ හබලත්, මේ ගඟත්, මේ පැදගෙන යන මනුස්සයත් අනිත්‍යයි. ඔරුව පැදගෙන යාවේ. පැදගෙන ගියාට එයා දන්නවා පදින ඔරුවයි, හබලයි, ගඟයි, පැදගෙන යන කෙනයි අනිත්‍යයි. ඒ නිසා අර පුහුදුන් සත්වයාට වඩා වෙනසක් තියෙනවා. ඒ අවබෝධය නිසා අටලෝ දහමෙන් සැලෙන්නේ නැති මනසක්. කියන්නේ පිටින් ක්‍රියාමාර්ග ගන්න නැති මනසක් නෙමෙයි. ආධ්‍යාත්මිකව තියෙන ඔය නොසැලෙන ගතිය කියන එක පිටින් හොයන්න බෑ. ඔරුව පෙරලෙන්න යනකොට ඔරුව හදා ගන්නවා. අනික අනිත් පැත්තට නැඹුරු වෙලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන් බලන්න සක්කාය දිට්ඨිය. වාහනේ හැපෙන්න යනකොට සරස් ගාලා අනිත් පැත්තට කපලා හරවල ගන්නවා. බලන්නකෝ මෙයාගේ මාර බයක් තියෙන සක්කාය දිට්ඨිය. එහෙම කියන්න බෑ. එහෙමනම් ඉතින් අපි ඩෝක්කාරයෝ වෙන්න ඕන නේද? ගුඩුකාරයෝ වෙන්න. මෙලෝ සීයක් නැතුව ඕන එකක් කියලා යන්න. එහෙම සිහිය විකල් කර ගැනීම නෙමෙයි, එහෙම සමාජයට මුහුණ දීම නෙමෙයි සක්කාය දිට්ඨිය දුරු කරගන්නවා කියන්නේ. ඒක තමන්ගේ හෘද සාක්ෂිය ඇතුළේ තියෙන දෙයක්. ගැඹුරින් දකින දෙයක්. යථාභූතම් පජානාති, යථාභූත තත්ත්වයේ තත්තාකාරය ගැඹුරින් තේරුම් ගන්න ස්වභාවයක්. එහෙම නැතුව මේ සක්කාය දිට්ඨිය නැහැ කියලා ඔකෝගෙම බැනුම් අහන හරි ගුටි කන හරි ඔක්කොම උහුලගෙන ඉන්න ඕන කෙනෙක් හරි වෙන්නේ නැහැ. ඒක තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ කොයි විදියටද තියෙන්නේ කියලා බලන්න ඕන. දැන් සමහර අය පිට මනසින් හරිම හොඳ අය. පිට මනසින් ඉතාම හොඳ අය. ඇතුළේ මනස හරි සෞතුයි. පිට මනසින් හොඳයි ඇතුළෙන් හොඳ නැහැ. සමහර අය පිට මනසින් නරකයි වගේ පේනවා. ඒ වුණාට ඇතුළත මනසින් හොඳයි. එක හරි වැදගත්. දැන් අඟුලිමාල ගෙවුනත් බාහිර මනස ගත්තාම ඊටාම දුෂ්ට මිනිස්සෙක් හිටියා. ආධ්‍යාත්මික මනසෙන් ගත්තාම හොඳ සාධාරණ මිනිස්සෙක් හිටියා. හොඳ සාධාරණ මිනිස්සෙක් හිටියා. ඒ නිසා අපිට වැදගත් වෙන්නේ මේ පිටින් පෙන්නන හොඳකම නෙමෙයි, එයාගේ ඇතුළත තියෙන හොඳකම හරි නරකකම හරි තමයි අපි තේරුම් ගන්න ඕන. ඇතුළතම තියෙන චර්යාව. ඉතින් ඔන්න ඔය ඇතුළතම තියෙන චර්යාවන් තේරුම් ගන්න ඉෂිවරු පරේෂකයෝ නොයෙකුත් හස්ත ශාස්ත්‍රීය ක්‍රම, ඊළඟට ග්‍රහ තාරකා ක්‍රම, අංග ලක්ෂණ විද්‍යාවේ ක්‍රම ආදිය ගොඩාක් විශ්ලේෂණය කරලා එහෙම ශාස්ත්‍රීය පැති තියෙනවා. ඉතින් අපි උප්පත්තියෙන් ස්වභාවයෙන් කිසිම කෙනෙක් මාර්ගඵලලාභී නොවුනට ඒ සියලු දෙනාටම කල්යාණ මිත්‍ර ඇසුර නිසා, සද්ධර්ම ශ්‍රවණිය නිසා, යෝනිසෝ මනසිකාරය නිසා, ධම්මානුධම්ම ප්‍රතිපත්ති නිසා මාර්ගඵල ලැබෙනවා. අපි මේ මනස තුළ යම්කිසි සංඥාවක් හොයන්න ගියොත් සංඥා නිරෝධය ලබන්න බෑ. දැන් අපි සංඥාවක් දාගත්තොත් සිතිවිලි නැතුවම තියෙන්න ඕන කියලා. ඒක සංඥාවක්. ඒ සංඥාව තහවුරු කරගන්න අනිත් සංඥාවන් වලට පහර දෙනවද නැද්ද? පහර දෙනවා. මම මේ ආයතනේ, මේ ගෙදර, මේ කම්පැනි එකේ දෙවනියා, තුන්වෙනියා, පළවෙනියා කියලා සංඥාවක් දාගත්තොත් එයා ඒ සංඥාව මතින් ඉන්නවද නැද්ද? එයා ඒ තුන ඒ පීඩනයට හසු වෙනවද නැද්ද? හසු වෙනවා. ඒකමයි මේ ආධ්‍යාත්මය තුළට ආදේශ කරගන්න. සද්ධර්මයේ සමාධිය සංඥා නිරෝධයෙන් හටගන්නවා කියන්නේ ඒකයි. සද්ධර්මයේ සතිය සංඥා නිරෝධයෙන්ම හටගන්නවා. නිර්වාණ බැඳීම් කිසිවක් නැත. වාන කියන්නේ බැඳීම. නිර්වාණ බැඳීම් නැත. බලන්නේ නිර්වාණ කියන ගතිය, බැඳී යන ගතිය, ඇලිච්ච ගතිය, ගැටිච්ච ගතිය, හැකිලිච්ච ගතිය මනසේ දුරු කරලා වාසය කරන්න පුළුවන්ද කියලා බලන්න. නිර්වාණ ගුණයෙන් වාසය කරන්න පුරුදු වෙන්න. බැඳිලනම් ඇලිලනම් ඇලිලා තියෙන්නේ මොකටද, බැඳිලා තියෙන්නේ මොකටද, කුමන හේතුවකටද බලන්න පුළුවන්. දෘෂ්ටියේ ප්‍රශ්නයක්ද, සංකල්පයේ ප්‍රශ්නයක්ද, පුජ්‍යලත්වයේ ප්‍රශ්නයක්ද, වචනයෙන් කියවෙන ධර්මය අතහැරලා වචනයෙන් තොර ධර්මය කරා පියන ගන්න. වචනයෙන් කියවෙන ධර්මය අතහැරලා වචනේ ඉක්මවා ඇති ධර්මයට පියන ගන්න. ඇයි එහෙම මතක් කරන්නේ? සෑම වචනයක්ම සංඥාවක් එක්ක හිර වෙනවා. සෑම වචනයක්ම සංඥාවක් ඇතුළේ හිර වෙන නිසායි. බලන්න ඔබත් සංඥාවක හිර වෙලාද ඉන්නේ කියලා. මේ ශබ්ද සංඥාවේ හිර වුණාද බලන්න. ලෝකෙන් නම් හැමදාම හිර වෙලානේ කටයුතු කරන්නේ. හරි, සද්ධර්මයට ආවා. සද්ධර්මයේ තුලත් වචන සංඥාවන් වල හිර වෙනවද කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න බලන්න ඕන. බලන්න ආයි මොකක් හරි සංඥාවක් අරගත්තද කියලා. ධර්ම සංඥාව කියන එකක් අරගත්තද කියලා බලන්න. ධර්ම සංඥාවත් අනිත්‍යයි. වඩා මිනිසුන් හිතන්නේ මනස පාලනය කරනකන් තමයි මනස හොඳ කියලා. ඇත්ත වශයෙන්ම මිනිස්සු නරක් වෙලා ලෝකේ තියෙන්නේ මනස පාලනය කරන්න ගිහිල්ලා. මනස පාලනය කරන්න කරන්න මමත්වයේ වැඩිලා ඒ මමත්වයේ තුලින් විවිධ ස්වභාවයන් වලට යනවා. පාලනය කරන්න මෙහි කෙනෙකුත් නැති බවත් දෙයකුත් නැති බවත් තේරුම් ගත්තාම සීළු පාලනයන්ගෙන් නිදහස් වුණාට පස්සේ ඔබ නොසිතූ දෙයක් ඔබේ මනස තුල ඇති වෙනවා. ශාන්ත භාවයක්, ප්‍රණීත භාවයක්. පාලනෙන් තොරව ඉන්නවා කියන එකේ අදහස් වෙන්නේ පුජ්‍යලත්වයේ විසින්ම ඕන දිහාවක ඕන එකක් කෙරුණාවි කියන එක නෙමෙයි. එතකොට යංගිති ක්‍රියාවලියක් අධ්‍යාත්මය තුළ වෙමින් පවතිද්දී ඒකට ඉඩදීම පාලනයෙන් තොරවීම නෙමෙයි. ඒ ආධ්‍යාත්මික ක්‍රියාවලිය දුරලීම. පාලනයෙන් තොර වුණා නම් ආධ්‍යාත්මික ක්‍රියාවලියක් එතන නැහැ. යම්කිසි පාලනයක් තියෙන නිසා තමයි ආධ්‍යාත්මික යම්කිසි ක්‍රියාවලියකට බැඳී පවතින්නේ. දැන් තේරෙනවා නෙවැරදි කරන්න ඕන කොතනද? මේ බාහිර මනස එහෙම නෙමෙයි, බාහිර සංඥා එහෙම නෙමෙයි නෙවැරදි කරන්න ඕන. ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය. බාහිර බුද්ධි එහෙම නෙමෙයි නෙවැරදි කරන්න ඕන. ගැඹුරු ආධ්‍යාත්මය. ක්ලේශ වටේ තමයි සංසිඳවන්න ඕන. ක්ලේශ වට, කම්ම වට, විපාක වට. ඔය ගොඩාක් දෙනෙක් ඔය නිවැරදි කරන්නේ මේ කම්ම වට කියන හරියේදී. ඒ කියන්නේ මනසේ අර ක්‍රියාවලියන් එක එක පැති වලට බැඳෙන එහෙමේ ස්වභාවයන් ටිකක් තියෙනවා. ක්‍රියාදාම ස්වභාවයක් තියෙනවා. අන්න ඒ කොටස අල්ලගන්න පුළුවන් අපිට කම්ම වට කියලා. ආන්න ඒ කොටස ටික මෙයා කොහොම හරි මනසෙ හිට මෙහෙට කරලා හදා ගන්නවා. හදාගත්තට අතන කෙලේශ වටේ තියෙනවා. ක්‍රියාව ක්‍රියාවලයකින් යටපත් කිරීම ස්කම්බන ප්‍රහාණයක්, සමුච්ඡේද ප්‍රහාණයක් නෙමෙයි. ඒක තදංග ප්‍රහාණයක් නේද? තාවකාලිකව තද කරගෙන ඉන්නවා. ක්‍රියාවෙන් ක්‍රියාව හැඩගස්සගෙන ඉන්නවා. කම්ම වටේ තුළම ක්‍රියාත්මක වෙනවා. ඊට ගැඹුරින් තියෙන සිත, යටි සිත බලන්න. ක්ලේශ වටය. ක්ලේශය කියලා කියන්නේ පින්නතුනේ එතන ක්‍රියාවක් නැහැ, ක්ලේශයක් තියෙනවා. දැන් අඹගෙඩියක් කෑමේ ආශාවක් තියෙනවා. කෙනෙක්ගේ අඹගෙඩියක් කෑමේ ආශාව කොයි විදියට පිටවේද කියලා කියන්න බෑනේ. අල්ලපු ගෙදර ගහේ තියෙන ගහට ගහලා පොළු ගහලා කඩන් කන්නත් පුළුවන්. ගහට නැගලා කඩන් කන්නත් පුළුවන්. එයා ගෙදර අඹ ගහෙන් ඉල්ලගෙන කන්නත් පුළුවන්. ඔය කාගේ අඹ ගහෙන් අඹ ගෙඩියක්වත් අපි කන්නේ නැහැ කියලා හඩේට ගිහිල්ලා ගෙරල්ලා කන්නත් පුළුවන්. කඩේට ගිහිල්ලා වුණත් හොරෙන් බෑග් එකකට දෙකක් දාගෙන එන්නත් පුළුවන්. කියන්න බෑ කොම් වේද කියලා. හැබැයි මොකද ක්ලේශය? අඹ ගෙඩියක් කෑමේ අවශ්‍යතාවය. කම්ම වටේ කොයි විදියට හිටන්නේ? දැන් අපි අය හිතාගෙන ඉන්නවා මේ කම්ම වටේ නිවැරදි කළාම හරි කියලා. නෑ, අර ක්ලේශ වටේ. මම දන්නේ නැහැ, මට තේරෙන විදියට මම ඔය උදාහරණයක් ගෙනාවා. ඔක පැහැදිලි කරන්න. ක්ලේශ වටේ නැති වෙන්න ඕන. සකල ක්ලේශයන් ප්‍රහාණය කළා. සියලු කෙලෙස් ප්‍රහාණය කරපු කෙනෙක් වෙන්න ඕන. ඒක නිසානේ ඔය කෙලෙස් නැති නිසානේ ක්‍රියාසිට කියලා කියන්නේ. ඒ කියන්නේ විපාක හටගන්නේ නැහැ. රහතන් වහන්සේලාට විපාක හටගන්නේ නැහැ. කර්මත් නැහැ, විපාකත් නැහැ. ඒක හරියට අර ගහක් කඩාගෙන වැටෙනවා වගේ. ගහක් කඩාගෙන වැටුනහම ඉතින් අවුරු නඩු දාන්නේ සුනාමියක් එනවා වගේ සියලු දේපල විනාශ කරා. ආඩ නඩු දැම්මද? කවුරුත් නඩු දැම්මද? සාප කළාද? පොල් ගැහුවද? දැන් අපේ පොල් ගහ ගැපුවා නම් එහෙම නැත්නම් අපේ ගෙයක් බින්ද නම් පෙරළුවා නම් අල්ලපු ගෙදර මිනිස්සයා හරි අපි මොකද කරන්නේ? සීනියම ගිහිල්ලා සීනිගම ගිහිල්ලා මිරිස් දමරන්නේ. අමරනවා. දෙයියන්ට කියනවා. පොල් ගහනවා. ඔක්කොම කරනවා. දැන් මේ ඔක්කොම කඩාගෙන ගියා. 30 අවුරුද්දක යුද්ධකින් ඉවර වෙච්ච දේවල් ටික ජීවිත ටිකයි දේපල ටිකයි එක තප්පර ගානකින් විනාඩි ගානකින් ඉවර කළා. ස්වභාව ධර්මය. හැබැයි හරි කළෙත් නැහැ. වැරදි කළෙත් නැහැ. ස්වභාව ධර්මයේ දෙනකොටත් දෙන්නේ හරි වැරදි නැතුව, ගෙනියනකොට ගෙනියන්නේත් හරි වැරදි නැතුව. දැන් හිරු අපිට එළිය ලබා දෙන්නේ හරි වැරදි කියන සංඥාවෙන් නෙමෙයි. ස්වභාවය. අපිට මේ ඔක්සිජන් ලැබෙන්නේ හරි වැරදි කියන සම්ප්‍රදායකින්. මේ අපිව ජීවත් කරන්න මුන්ට ඔක්සිජන් හදන්න ඕන කියලා හදනවා නෙමෙයි, ගහකොළින් හැදිච්ච එක. ආයි මේක නැති වෙන දවසට නැති වෙන්නේ ඒකත් එහෙමයි. ඒකවල මිනිස්සයා ඊටාම ටික කාලයක් හෙටි කාලයක් යම්කිසි සංඥා පද්ධතියක් හදාගෙන හීන ලෝකයක ජීවත් වෙනවා. සියලු කෙලෙස් ප්‍රහාණය කරන්න. ඇයි කෙලෙස් ප්‍රහාණය කරන්න කිව්වහම මේ බය හිතෙන්නවත්, පස්සට යන්නවත්, කම්මැලි වෙන්නවත් එපා. කෙලෙස් කියන වචනේ තේරුම තමයි තමන්වට හානි කරන විස බීජ කියන අර්ථය. කෙලෙසන දේවල් තමන්ට අහිතකර වෛරසයක්. ක්ලේස් කියන්නේ වෛරසයක්. වෛරස් එකක්. එතකොට අපි ඔය කම්පියුටර් වලට දාන වෛරස් ගාඩ් එකක්. එතකොට ඒකින් කරන්නේ වෛරස් හොයලා වෛරස් නැති කරනවා. ධර්මය කියන්නේ ජීවිතේට වෛරස් ගාඩ් එකක්. ධර්මය දාලා සර්ච් කළා වෛරස් හොයාගෙන වෛරස් නැති කරන්න. දැන් මේ කරන්න ඇවිල්ලා වෛරස් කාඩ් එක තියෙනවා day to day update කරන්න ඕනේ හැම දවසකම අප්ඩේට් කරන්න ඕන. හැබැයි මේක තනියෙන්ම අප්ඩේට් කරගන්න පුළුවන්. තමන් මේක හරියට අවබෝධ කරගත්තට පස්සේ මේක සුද්ධ කරලා දාන්න පුළුවන්. දැන් ලෝකේ තියෙන මිනිස්සුන්ගේ ප්‍රශ්නත් එක්ක දිහා බැලුවාම, සිතුවිලි දාමයන් එක්ක දිහා බැලුවාම පින්නතුන්ට තේරෙන්නේ නැද්ද? දුරු කළපු දුක් ප්‍රමාණය වැඩි, තියෙන දුක් ප්‍රමාණය අඩුයි කියලා. පොඩි පොඩි දේවල් වලටත් ප්‍රශ්න හදාගන්නකොට බුදුහාමුදුරුව මහණෙනි, ඔබට තියෙන දුක මෙන්න මේ ගල් කැටේ වගේ බොහොම පොඩි දුකක් ඔය දැන් තියෙන්නේ. ඕගොල්ලෝ දුරු කරපු දුක අර හිමවත් පර්වතයට වඩා වැඩි. එතකොට මේ පොඩි පොඩි සිතුවිල්ලක ප්‍රශ්නයක් හදාගෙන මට අරව මතක් වෙනවා, මම මතක් වෙනවා, සිතුවිලි පොඩ්ඩක් වේගෙන් එනවා වගේ කිය ඔන්න ඕව තමයි ප්‍රශ්නේ. එහෙම දේවල් අපිට හැමදේම ප්‍රශ්නයි කියලා හිතන්නේ හොඳ නෑ. අපි පුරුදු වුණාම සමහර දේවල් ස්වභාවය කියලා පුරුදු වුණාම ගණන් ගන්න නෑ. පාරවල් අයිනේ ඉන්න සමහර මිනිස්සුන්ගේ ගෙවල් තියෙනවා. පුදුම වාහන සද්ද, පුදුම හෝන් සද්ද ඇහෙන්නේ. අපිට නම් හිතෙනවා තප්පර 10ක් මෙතන ඉන්න බෑ, පුදුම කරදරයක් කියලා. ඒ මිනිස්සු නිදාගත්තාම කන ළඟින් යන්නේ වාහනේ. කොහොමද ඒකට වරුතු දුන්නේ? සංඥාව වරුදු වුණා මේක ස්වභාවයක් කියලා. වරුදු වුණාම එතන ඒක හරියයි කියලා තේරුම් ගත්තා. එතකොට ජීවිතේත් මිනිසුන් ගොඩාක් අය තියෙන දුක් රැසක්, විශාල දුක් රැසක් තියෙනවා. ඒ දුක් රැසත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ මේක තමයි ජීවිතේ, මේක තමයි හැටි. දැන් අපේ රටේ තියෙන තත්ත්වයේ දිහා වුණත් බලද්දි කීප දෙනෙක් තමයි දකින්නේ මීට වඩා හොඳ ලස්සන රටක් හැදෙන්න ඕන කියලා. නැත්තම් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේක තමයි රටක හැටි. ගොඩාක් වංගු තියෙන්න ඕන, ගොඩාක් ඉරි තියෙන්න ඕන, ගොඩාක් පාරවල් වල වලවල් තියෙන්න ඕන, ගොඩාක් බැරියර්ස් තියෙන්න ඕන, යුද්ධ තියෙන්න ඕන, ප්‍රශ්න තියෙන්න ඕන කියලා තමයි ගොඩක් අය හිතන්නේ. මම කියන ස්වභාවය කියලා කියන්න පින්නතුනේ ඔබට මහා දුක් නිපදවන ගිනි කන්දා. ඒ ගිනි කන්ද දුරු කළාට පස්සේ, දුරු වුණාට පස්සේ ඒ බාහිරින් නැති වෙන පුංචි පුංචි සංඥා පද්ධතිය පමණයි යාට තියෙන මහා දුක් කන්ද නැති වෙනවා. මහා දුක් රැස නැති වෙනවා. බලන්න තමන්ගේ හදවත දවමින් ජීවිතයේ අවුලවමින් උපදින ආත්මීය මරණ බයක්, ආත්මීය ජීවන බයක්, ආත්මීය සාංසාරික බයක් උපදිනවද කියලා බලන්න. එහෙම නැත්නම් ඔබ ඒ සැනසුම නේද විඳින්නේ? සංඥාවක් ඇවිල්ලා සංඥාවක් යනකොට නෙමෙයි. ඒක තේරෙන්න ඕන. දැන් ඒක පැත්තකින් එනවා කාරුණික මිනිස්සෙ. තව පැත්තකින් එනවා අකාරුණික මිනිස්සෙ. කාරුණික මිනිස්සයාගේ ආමන්ත්‍රණය අකාරුණික මිනිස්සයාගේ ආමන්ත්‍රණය මෙයා හඳුනාගත යුතුද නැද්ද? හඳුනාගත යුතුයි. අකාරුණික මිනිස්සයාගේ ආමන්ත්‍රණයට ඒ විදිහටම මේ ටෝච් එළිය මේ පැත්තටම ඒක පරාවර්තනය වෙනවා. කාරුණික මිනිස්සයාගේ ආමන්ත්‍රණයට ඒ විදිහට මෙයාගේ පැත්තට ආමන්ත්‍රණය වෙනවා. මෙයා මුකුත් කළේ නැහැ. මේ බුදුහාමුදුරන්ට චෝදනා තිබුණ සමහර අයට සැර වචන පාවිච්චි කරනවා කියන්නේ. සමහර අයට කරුණාවෙන් කතා කරනවා කියන්නේ. එතකොට ඒකට හේතුනේ මොකද්ද? ඒ කෙනාගේම එළිය ඒ කෙනාට පරාවර්තනය වීම පමණයි. කණ්ණාඩියක් වගේ වාසය කරා. දැන් කණ්ණාඩියකට ගිහිල්ලා කැතට මිනිස්සෙක් ගියොත් කැතට පෙනේවි. ලස්සනට ගියොත් ලස්සනට පෙනේවි. කණ්ණාඩිය මුකුත් කරේ නැහැ නේ. මේ කණ්ණාඩිය කුඩු කරලා හරියනවද? ෂික් මේ කණ්ණාඩිය හරි නැහැ. මම හැමදාම කැතටමයි පේන්නේ කියලා. එහෙම ලස්සනට පේන කණ්ණාඩි නැහැ. ධර්මයේ කියන්නේ මේ වගේ දෙයක්. මගේ නම් අදහස ධර්මයේ ඕන් නැහැ කියන කෙනෙකුට ධර්මයේ දෙන්න ඕනේ නැහැ කියන එක. දැන් වෛද්‍යවරු ඉන්නවනේ. ඒත්තු මේ ලෙඩ හොයාගෙන ඇවිල්ලා බේත් දෙන්නේ. අපි වෛද්‍යවරයා කට කතාවකින් හරි නේද? කට වචනයකින් හරි අහගෙන ඊට පස්සේ යනවා. ආවල් ලෙඩේට හොඳයි ඒ වෛද්‍යවරයා කියලා ඊළඟට ගිහිල්ලා ටෝකන් එකක් අරන් අපොයින්ට්මන්ට් එකක් දාලා පොලිමේ ඉඳලා නේවි ඊළඟ එක්කෙනා එනකන් ඉඳලා හොමෝම ඉඳලා බොහොමාරුවෙන් වෛද්‍යවරයාට ලේ කියන එක කළා. හැබැයි ඒ වෛද්‍යවරයා මෙහෙම ඇවිල්ලා එලෝල ඇවිල්ලා අපිට බෙහෙත් දෙන්න ඊළඟ වතාවේ අපි ගියේ නැති වුණා. එච්චරයි. එයා මුකුත් නැහැ. එයාට උමනාව තියෙනවා නම් ලෙඩේ සනීප කරගන්න. එයා නැවත නැවත හරි ගිහිල්ලා ඒකේ සුව දුක් විමසෙමස පළවෙනි බෙහෙත් වැඩිය හොඳයි ආදෙවෙනි වැඩිය කොහොමද කියලා බලන්න ඔන්න බෙහෙත් කරගන්නවා. එතකොට මෙහෙත් ඇවිල්ලා පළවෙනි දේශනාව හොඳයි ඒකෙන් මට සැනසීමක් අවබෝධයක් ලැබුණා. ආ දෙවෙනි දේශනාවත් බලනවා තුන්වෙනි දේශනාව බලනවා ඔහොම බල බල තමන්ගේ තියෙන ප්‍රමාණය විසඳ ඉස්සරහට යනවා. දැන් මේ මොහොතේ සතුට තියෙනවා. එතකොට සතුට නැත්තේ ඇයි අපිට? මේ මොහොතට එන්නේ නැති නිසා. මේ මොහොතේ සතුට තියෙනවා. මේ මොහොතට එන්න ඕන ඒ සතුට ඔබ විඳිනවා. හැමතිස්සෙම අනාගතේ නම් අතීතේ නම් ඉන්නේ ඒ සතුට නැහැ. බලන්න ඔබේ ඔළුවේ හරියට අර තුවක්කුවක පතුරන් වාගේ ඇලෙන්න කාරණා දහසක් ගැටෙන්න කාරණා දහසක් තියෙනවද බලන්න. ආගමකින් කරන්නේ ඕකනේ. උද්දාගමෙන් වේවා අනිත්‍යාගම් වලින් වේවා මොකද්ද කරන්නේ මිනිසා ඔළුවේ පතුරන් හදනවා මොකද්ද පතුරන් ඇලෙන්න කාරණා දහසක් ගැටෙන්න කාරණා දහසක් මේ බුද්ධාගමේ පන්සල් වල නැති වුණාට අනිත් ඔය මිත්‍යා දෘෂ්ටික පූජනීය ස්ථාන වල මේ වෙනකොටත් අවි ආයුධ බෝම්බ ලංකාවේ තියෙනවලු ගේනල්ලා තියාගෙන අදිසි අවස්ථානවල ප්‍රයෝජනෙට ගන්න ඒ තමයි අර පෞද්ගලික කාල බෝම්බේම ගාලා දාන්නේ ඒ වගේම ආධ්‍යාත්මය ඇතුළෙත් එහෙමයි ඇලෙන්න කාරණා දහසක් ගැටෙන්න කාරණා දහසක් තියෙනවා නම් ලෝඩ් කරගෙන ඉන්නේ ඇලෙන්න කාරණා එකක්වත් තියාගන්න එපා ගැටෙන්න කාරණා එකක්වත් තියාගන්න මේ ඉස්සරහා තියෙන තිරේ අද දැම්මේ නැහැ මේ තිරේ ඇතුලේ මොකක් දැම්මොත්ද ඔබ ගැටෙන්නේ මොකක් දැම්මොත්ද ඔබ ඇලෙන්නේ මොනවා දැම්මත් මේක ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. මේක ඇතුලේ දානවා බොහොම සංවර ධර්මදේශනාව. ඒක දිහා බලාගෙන ඉන්නවා වගේම දානවා හින්දි සින්දුව. මයිකල් ජැක්සන්ගේ සින්දුව. එමත් නැත්නම් මහා යුද කෝලහලය. ආන්නේ හැම දෙයක් කෙරෙහිම නොසැලෙන තැනකින් බලාගෙන ඉන්න පුළුවන් නම් අන්න එකට කියන පුට්ටස්ස ලෝක ධම්මේ. දැන් බාහිර ලෝකේ දෙයක් සත්‍යවාදීව සිද්ධ වුණාත් මානව ධර්මයට එහා ගිහිල්ලා අපිට ඒක නිවැරදි කරන්න පුළුවන්. දැන් මේ කියන්නේ සිතුවමක් කියලා තේරුම් ගන්න එපා. මේක නිවැරදි කරන්න දෙයක් නැහැ නේ. මේ කියන්නේ සිතුවමක්. එතකොට මේක ඇතුලේ මොකක්වත්ම නැහැ. චංචල භාවයේ තියෙන්නේ ඔබ ළඟ. ඒකනේ වෙන්නේ දැන් බුද්ධාගමේ නැති අයට බුද්ධ රූපේ දැක්ක ගමන් තරහ යනවා අනේ බුද්ධ රූපය මොනතරම් ලස්සනයි හරීම භාවනාත්මකව සංවරයෙන් මෙත් සිත උපදින මහා ශාන්තියක් දැනෙන බුද්ධ රූපය කේන්දියන්නේ ඇයි යදාගත්ත සංඥාව එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පින්තූරය බොහෝම අහිංසක ලෙස යා අර වදයට ලක් වෙලා පීඩා විඳිමින් කාරුණිකව සිටින ඡායාරූපයක් වෙන්න පුළුවන් ආශිර්වාදාත්මකව ඉන්න ඡායාරූපයක් වෙන්න පුළුවන් ඒ එතකොට ඒකත් එක ගැටෙන්නේ ඒක දිහා බලන්න අපිට උගන්වපු විදිය නබිතුමාගේ පින්තූරයක් දැක්කහම ඒකත් එක්ක ඒ ගැටින්නේ ඒක විහා අපිට බලන්න උගන්නපු විදිය ඇත්ත කතාවකුත් තියෙන්නත් පුළුවන් හැබැයි මේ ඇත්ත බොරු කතා ඔක්කොටම එහා ගිහිල්ලා අපිට බලන්න පුළුවන් කම තියෙන්න ඕන ආයි පල්ලෙහාට ඇවිල්ලා බලන්න පුළුවන් කමකුත් තියෙන්න ඕන ඇත්ත බොරුව සියල්ල ඉක්මවා ගිහිල්ලා බලන්න පුළුවන් කමකුත් තියෙන්න ඕන තේරුණා නේද මේකේ ඡායාරූපේ ඔන්න අපි පෙන්වන එක පලාක මලමිනිය. ඕජස් ගලන ශරීරය. ඇටකටු ගොඩ. ඊට පස්සේ ඒකම අපි කියනවා මෙයා මැරෙන්න කලින් හිටපු මේ ශරීරය. පිටිම ලස්සනම ලස්සන පුරුෂයෙක්. එහෙම නැත්නම් බොහෝම ලස්සන ප්‍රියකරු කාන්තාවක්. දැන් මේ සියලුම දස සීවතකේ කියලා තියෙන අවස්ථා තියෙන ඒ වගේ අවස්ථා 10ක්ම 12ක්ම 20ක්ම පෙන්නුවා කියලා හිතමුකෝ. එයාගේ පොඩි කාලේ, තරුණ කාලේ, ඈ මදිවියේ, ඈ මොඩලින් කරන කාලේ, ඕමෝමෝම අරගෙන ගිහිල්ලා මැරිච්ච කාලේ අර වගේ, ඊට පස්සේ දිරා ගියපු කාලේ අපි ඔක්කොම ඡායාරූප ටිකම පෙන්වලු පොල්මට. ඒ ඒ අවස්ථාවන් වල ඒ ඒ විදියට කිසිවක් ගන්න නැතුව ඒක දිහා බලන්න පුළුවන් නම් මැරිච්ච අවස්ථාව මැරිච්ච විදියට ගන්නෙත් නැත්නම් මොඩලින් කරන කාලේ ඡායාරූපේ ඒ විදියට ගන්නෙත් නැත්නම් තරුණ කාලේ ඒ විදියට ගන්නෙත් නැත්නම් ළමා කාලේ ඒ විදියට ගන්නෙත් නැත්නම් එයා ගන්න එකක සංඥාවක් ගන්න නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් එයාට ආධ්‍යාත්මික නොසෙල් වෙන මනසින් පුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං යස්සන කම්පති. අර අටලෝ දහමනේ ඒක වෙන්නේ නේද? පොඩි කාලේ ඉඳලා අපි මරණය දක්වා මරණයෙන් දස සීවතිකේ වෙන්නුවා නම් ඒක දෙන්නේ අටලෝ දහම. ලාභ, අලාභ, යස, අයස, ඔය නින්දා, ප්‍රශංසා ඔය කියන අටලෝ දහම තමයි පෙරලෙන්නේ යාගේ. ඒ කියන්නේ උණ්ඩ නැති තුවක්කුවක් වෙන්න ඕන. වෙඩි බෙහෙත් නැති බෝම්බයක් වෙන්න ඕන. තෙල් නැති ලාම්පුවක් වෙන්න ඕන. එතකොට තමයි කියන්නේ අරහත්. පුපුරන්න දේවල් නැහැ. ආදන් වහන්සේට මේ දෘෂ්ටිය තියෙනවය, මේ සංකල්පයේ තියෙනවය, මේ මතවාදයේ ඉන්නවය කියලා කාටවත් තහවුරු කරන්න බෑ. බුද උන්වහන්සේලා ඒ සියලුම දර්ශනවලින් නිදහස් වෙලා සම්්‍යක් දර්ශනයට පත් වෙලායි. දේශනා හැම එකකින්ම මේ තහවුරු කරන්නේ සබ්බේ සංඛාරානිච්චා කියන එක. සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බෝ සංඛාරා සියල්ල සංස්කාර. අපි සබ්බේ සංඛාරා කියනවා ඒ කාලේ බුදුහාමුදුරු තමයි ඒකට එකතු කරේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. නමුත් ඉෂිවරු ඒ කාලේ ඉන්න කට්ටිය සබ්බෝ සංඛාරා කියකේ තමයි ඉන්නේ. ඒගොල්ලෝ භාවනා කරන්නේ කියන්නේ සියලු සංස්කාරකයන් සියල්ල එකතු වෙන එකතු වෙලා හැදිච්ච දේවල් කියලා ඉන්නවා. සබ්බෝ සංඛාරා කියලා තමයි භාවනා කරන්නේ. බුද්ධ කාලයට එහා ඊට මෙහාත් ඉතින් ඒ ආගම් ප්‍රතිපදාවල් ආවා. ඒගොල්ලෝ ඉතින් සබ්බෝ සංඛාරා සියල්ල සංස්කාර සියල්ල සංස්කාර. එකිනෙකට 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 ඇමිනි ඇමිනි හැදෙන දේවල් පරමාණු. ඒක ලොකුට ගත්තත් නේද අපි මේ ශාලාවක් නිවහනක් කියලා හැදෙන්නේ එකිනෙකට එකිනෙකට ඈ ආ හැමදේම. පින්දුරයක් කියලා හැදෙන්නෙත් එහෙමයි. කුඩා කුඩා ඩොට් සමුදායක් එකතු වෙලා පින්තූරයක් නිර්මාණය වෙනවා. සබ්බෝ සංඛාරා සබ්බෝ සංඛාරා. මෙතරම් වචන පාවිච්චි කරමින් දේශනා කිරීමට සිද්ධ වෙන්නේ හේතුව තමයි නිවනේ තියෙන සූක්ෂමතාවය. හරිම සංකීර්ණ සූක්ෂම ධර්මයක්. මේක හරියට ඇහැට ඇහැ පෙන්නනවා වගේ. වෙන කෙනෙක්ගේ ඇහක් නෙමෙයි. තමන්ටම තමන්ගේ ඇහැ පෙන්නන්න කියෝ. දැන් තමයි අවධානය කරේ ඇහෙන්නේ නේද බලන්න කියලා. ඇහැට ඇහැ පෙන්නනවා වගේ. ඔය බලන්න ඔබේ ඇස් දෙක දිහා. ඉතින් බලන්න දැන් බලන්න ඔය බලන්න ඔබේ නෙත් දෙක දිහා බලාගෙන ඉන්න බලන්න. එතකොට සක්කාය දිට්ඨියේ සැඟවීමත් ඔය හා සමානයි. ඇහැට ඇහැ පේන්නේ නැහැ. මට මාව පේන්නේ. එතකොට මොහොතක් සංඥාවෙන් තේරුම් ගන්න, අවබෝධ කරගන්න මම ඉන්නේ කොහෙද. ඔය මමත් එක්ක සටන් කරලා පින්නතුනේ ජය ලබන්නේ බොහෝ ටික දෙනයි. ඔකට කියන්නේ මායයත් එක්ක සටන් කරනවා කියලා. පස්සේ බලනකොට මායя වෙන කෙනෙක් නෙමෙයි, මමම තමයි කියලා තේරෙන්නේ පස්සේ. මෙච්චර කාලයක් මායя හැටියට මම අරගෙන තියෙන්නේ මමමයි. මමම තමයි මගේ මායя බවට පත් වෙලා තියෙන්නේ. මනම තමයි මායя. මේ මායя කියන කෙනා වෙනත් ධර්මතාවයක් කියලා අඳුනගත්තොත් එයා යුද වැදිලා කොහොම හරි ජයග්‍රහණය කරන්නේ. නමුත් ඉතින් මාර පාක්ෂික වෙලා මඤ්ඤමාණය, එහෙම නැත්නම් මාරයාගේ පාර්ශවයට නියෝජනය කරන්න ගියොත් රැවටිලා හරි ඒකෙන් හානියට තමයි පත් තමන්ම මායя කියලා අඳුනගත්තාම එයාට පුළුවන් තමන් විශ්වාස කරන්නේ නැතුව තමන්ගේ දුරු කළ යුතු, ප්‍රහාණය කළ යුතු සංයෝජන දුරු කරන්න කටයුතු කරන්න. ඇතිවීමකුත් නැති, නැතිවීමකුත් නැති, හටගැනීමකුත් නැති, පැවැත්මකුත් නැතිවීමකුත් නැති ලෝකයේ තුල හටගැනීමක් හදනවා, පැවැත්මක් හදනවා, නැතිවීමක් හදනවා. කවුද මේ මායя? ඇතිවීමක් හදනවා, නැතිවීමක් හදනවා. කවුද මායя? දැන් අපි ගමු මේ ලී කෑල්ලක්. මේ මොකද්ද කියලා ඇහුවාම මොකද්ද ඔබ කියන්නේ? මොකද්ද කියන්නේ? මෙතන කියන ලී කෑල්ලක් කියලා. පොළු කෑල්ලක්. කවුද ඒක හැදුවේ? මායя. මන. ඊළඟට අපි මේක ගන්න. මොකද්ද කියලා අහන්න. කොළ කෑල්ලක් කියනවා. පේපර් සර්වියට් එකක් කියනවා. කවුද ඒක හැදුවේ? මායя. මේක කොළ කෑල්ලකුත් නෙමෙයි. මේක පොළු කෑල්ලකුත් නෙමෙයි. ඕනනම් මේ කොළු කෑල්ල, කොළ කෑල්ල පොළු කෑල්ලක් කරන්න පුළුවන්. මේ පොළු කෑල්ල කොළ කෑල්ලක් කරන්න පුළුවන්. බැරිද පරිවර්තනය කරන්න? බැරිද? ලී කුඩු වලින් පුළුවන්. හදන්න පුළුවන්. එතකොට මාරයා කොළ කෑල්ලක් කියනවා පොළු කෑල්ලක් කියනවා නමුත් විතර පොළු කෑල්ලකුත් නැහැ කොළ කෑල්ලකුත් නැහැ නිවන් ධර්මයේ සියල්ල වචන වලින් පැහැදිලි කරන්න පුළුවන් කමක් නැහැ. මක්නිසාද වචන කියන්නේ සංඥා පදනම්ව පවතින දෙයක්. වචන කියන්නේ වචන අයිතිය තියෙන්නේ මායයට. වචන වල අයිතිය තියෙන්නේ මායයට. වචී සංඛාර අයිතිය තියෙන්නේ මායයට. සියලු සංස්කාර අයිතිය මායයට. එහෙනම් සියලු සංස්කාර වලින් මිදෙන්න ඕන තථාගත ධර්මයට පැමිණෙන්න සම්බු සංඛාරා අනිච්ච. එතකොට යා මොන සංඛාරයක් අරගෙන දින්නේ? ඔන්නම සංකාරයක් අතරගෙන නැහැ. බලන්න ඔබ චේතනාවක පිහිටලද ඉන්නේ, චේතෝ විමුක්තියෙහි පිහිටලද ඉන්නේ කියලා. චේතනාවක පිහිටලා ඉන්නවා නම් ඔබට චේතනාවේ නිදහස් වීමේ කාර්තව්‍යය දෙන්න සිද්ධ වෙනවා. ඒ අවබෝධයට පත්වෙච්ච කෙනාට හරියට පුළුවන් චේතෝ විමුක්තියෙහි පිහිටලා ඉන්න. එතකොට සිතිවිල්ලක් ආවත් ඒක ඇවිල්ලා ආයි හැරිලා යනවා. හරියට චේතෝ විමුක්තියෙහි පිහිටලා ඉන්න මනුස්සයා ගේට්ටුවට දොරට අගුල් දාලා ඉන්න මනුස්සයෙක් වගේ එක එක මිනිස්සු එනවා. පියන් එනවා, බෙල් කල්ල යනවා, සේල්ස්මන්ලා එනවා, මිනිස්සු බෙල් කල්ල හැරිලා යනවා, ඥාති එනවා හැරිලා යනවා. එයා තීරණය කරලා තියෙනවා මම එක්කේනකටවත් දොර අරින්නේ නැහැ, ගේට්ටු අරින්නේ නැහැ කියලා. එනවා හැරිලා යනවා, එනවා හැරිලා යනවා. පරණ මිත්‍රය එනවා හැරිලා යනවා. වැඩන්නේ දැන් ඔහොම ඔහොම ඉන්න අතරේ ඉතින් ඔහොම බලන එපිල බලන ජනල් රෙද්දස්සෙන් බලන කවුද ආවේ කියලා බලලා ඔන්න ඉතින් අවශ්‍යම කෙනයි කියලා හිතුනොත් ඔන්න ගත්තා. ඉතින් ඒ මනුස්සයත් එක්ක ඊළඟට කච කචේ හැන්දෑවට බැලුවාම අපේ ගෙදර මනුස්සයා මේ මිනිහා ඉතින් එළිය දියන්න බෑනේ කියලා ඇතුළට ගන්න. එතන ඉඳලා ඉතින් කාල ගෝට්ටි රණ්ඩු අරවා මේවා ඉතින් ඔක්කොම තියෙනවනේ අර මනුස්සයා ඇතුළට ගත්ත නිසා. ඒ ආවත් එළියටම දාලා ගේට්ටු වහලා තිබුණා නේද? උදාහරණයක් කියලා දුන්නේ මොකද මේ මනස තුල ගෙදර ඉන්න මනුස්සය එළියට තියන්න එපා. ඒ වගේ අපි ගත්තොත් නේද නේ? ගත්තොත් නේද එතන කයිවාරුව පටන් ගන්න. ගේට්ටු ඇරලා දොර ඇරලා ගෙට ගත්තොත් තමයි කයිවාරුව. කඩපොළට ගිහිල්ලා වටපිට ආවේ තියෙන ඔක්කොම තියෙන ඒවා හන්ඥා ටිකක් අරන් යනවා. ගෙදර නෝනත් වටේටම කෝල් කරලා එහේ මේ හදලා අම්මගේ නංගිගේ බාප්පගේ මහප්පගේ පුරුපුරාගේ මිතිරිගේ ඔක්කොම ටික අරගෙන බඩේ අමාරු කොන්දේ අමාරු ඔළුවේ අමාරු අතගනපු ඒවා කකුල් ගැඩිච්ච ඒවා බයිකින් ගැඩිච්ච ඒවා කාර් එක හැපිච්ච ඒවා ණය ගත්ත ඒවා ඔක්කොම අදාගෙන තියෙන්නේ. ඊට පස්සේ සාගච්ඡා. ඒ වගේම තමයි ආධ්‍යාත්මයත් යමක් දොර ඇරලා ගත්තාම ඊට පස්සේ ඒවත් එක තියෙන බබලකේ සබ්බ සංඛාරානිච්ච නොයලි වාසය කරනවා කියලා කියන්නේ හොඳ අය ගන්නෙත් නැහැ නරක අය ගන්නෙත් නැහැ. ඒකට කියනවා සුළු නෑයෝ තත හරිනවා මහ නෑයෝ තත හරිනවා කියලා. නිවන් ධර්මයේ මතු කර ගන්නවා කියලා කියන පින්තුනේ හරියට අර වීණාවකින් ලස්සන හඬක් මතු කර ගන්නවා වගේ වැඩක්. ඕක හදිස්සියට ඇතුළුවයි කියලා ලස්සන හඬක් ඇති වෙන්නේ නැහැ. තද කරලා ඇතුළුවයි කියලා ඕක ලස්සන හඬක් මතු වෙන්නේ නැහැ. හිමීම බුරුල් කරලා ඇතුළුවයි කියලාත් ඕකේ හඬක් මතු කර ගන්නත් බෑ. ඒක තමයි ප්‍රාතිහාරය. ඒක තමයි පුදුම බැලන්ස් එක. කතා කරනවා වගේම සමහර අයට ගායනා කරනවා වගේම මිනිස්සෙක් ගායනා කරන මට්ටමටම තේරෙන විදියට හැඟීම් ඇති වෙන විදියට ඒක වයන්න පුළුවන් වෙනවා. ඒ කට්ටියට වීණාව දීලා තියෙන්නේ එකම ස්වරය තනුව දීලා තියෙන්නේ වයන්න ගයන්න කට්ටිය ඉතින් එක එක විදියට ඉතින් ශබ්ද එනවා. සමහර අයට මිහිරියට එනවා සමහර අයට අමිහිරියට එනවා. කට්ටිය මොකද මේ අරයාගේ එකේ ශබ්ද මගේ එකේ මිහිරි ශබ්ද නැත්තේ ඇයි කියලා තමාරා හිතන වීණාවේ දෝෂයක් වෙන්නේ නැති කියලා. එයා තමන්ගේ වැයි මේ රටාවට තමයි ඒක තියෙන්නේ. නිර්වාණය කියන පින්නතුන චිත්ත පාරිශුද්ධත්වය. ආධ්‍යාත්මික පරමාර්ථ ධර්මයයි විදියට අඳුරනෝ සම්මුතිය සම්මුති භාර සම්මුති ආකාරය සම්මුති විදියත් එයයි විදියට අඳුරනෝ සම්මුතිය තුළ සම්මුතිය ආකාරයෙන් කටයුතු කරනවා ආධ්‍යාත්මය තුළින් කිසිදු දෙයක් තුළ සත්‍යයක් අසත්‍යයක් නැත කියලා වාසය කරනවා මේ චතුරාර්ය සත්‍යයේ එන මේ විශ්ව සත්‍යයට පත් වෙනකොට ලෝකේ සත්‍ය අසත්‍ය දෙකම නැත. ධර්ම අවබෝධය කර ගැනීමට නම් ධර්මය සොයා යා යුතුයි. ධර්මය සොයා යෑමට නම් ඉස්සෙල්ලාම මේ පැත්තෙන් බැඳීම් දුරු විය යුතුයි. බැඳීම් දුරු වෙනකොට ඒ බැඳීමෙන් ඉස්සරහට තමන් එනවා. හරියට පඩි පෙළක් නගිනවා වගේ. ඒක බැඳීමකින් තමන් දුරු වෙනවා කියන්නේ ඒක බැඳීම කඩා ගන්නවා කියලා කියන්නේ. එතනින් ඉස්සරහට එනවා පඩිය. ආයි තව බැඳීමක හිරි වෙන. ඒ බැඳීම දුරු කරගන්නවා කියන්නේ තව ඉස්සරහට එනවා. ඒ බැඳීම දුරු කරගන්නවා කියන්නේ තව ඉස්සරහට එනවා. දැන් බලන්න සක්කාය දිට්ඨිය. මේ ගන්නා වූ සිතිවිලි ටික ආත්මයක් කියලා ගන්න ස්වභාවයෙන් එයා දුර වෙලා ආවනම් පියරක් ඉස්සරහට ආවා. ඊට පස්සේ ලෝකයේ පිළිබඳව තියෙන සැකයේ විචිකිච්ඡාව දුරු වුණා නම් තව ඩිංගක් ඉස්සරහට ආවා. සීලබ්බත පරාමාස දුරු වෙනවා නම් තව ඩිංගක් ඉස්සරහට එනවා. තව පඩියක්. එතකොට යාට මේ පඩි තුනක් නැගපු සමාධියත් ගුණයක් තියෙනවා. ඊට පස්සේ තවත් තියෙනවා නම් ලෝකෙට කාමච්ඡන්දයන් ඒකත් දුරු කරා නම් කාමච්ඡන්දය සිය කැමැත්තෙන්ම ඇලෙන්න තියෙන ඇදෙන්න තියෙන ආස්වාදෙ විඳින්න තියෙන ඇලී යන්න තියෙන ගැටිය තියෙනවා නම් නමුත් අර තුනක් නැතිවීමේ සැනසීම තිබ්බට කාමච්ඡන්දය එයාට තියෙනවා. ඒ ධර්මයේ මුල් හරිය දැකපු අයට කාමච්ඡන්දය තියෙනවා කැමැත්ත. එතකොට ඒවටත් තියෙන කැමැත්ත එයා දුරු කරගෙන යනකොට අවිස්සාර. ඊට පස්සේ ගැටීමට තියෙන ව්‍යාපාදය දුරු කරගෙන යනවා නම් ව්‍යාපාද සිත් පහළ වුණාට ඒවා එන්නේ. අව්‍යාපාදය අවිහිංසාව ඇති වෙනකොට තවත් ඉස්සරහට යනවා. ඊට පස්සේ මනෝධාතුව තුළම හට ගන්නා වූ ස්වභාව ලක්ෂණයන් වල ඒ රූප රාග අරූප රාග කියන ලක්ෂණයන් වලට එනකොට ඒ රූප රාගය දුරු කරනකොට තව ස්වභාවයෙන් තව අරූප රාගයට ඇති වෙනවා. ඒ බොහොම සියුම්ම පේන දේවල් ඒකත් දුරු කරනවා. ඒත් තියෙනවා මේ පුජ්‍යල මාන්නය හරේ මේ තියෙනවා ඒ ධර්මය දැකපු අයට තියෙන මාන්නය කාටවත් නැහැ නේද? එතකොට මේ මාන්නය තියෙන උද්දච්චකම් තියෙනවා. එතකොට සම්පූර්ණ අවිද්‍යාව අතරින් අවසන් වෙන්නේ සම්පූර්ණ අවිද්‍යාව අවසන් වෙන්නේ අරහත්. මේ මූලික හරියේ ධර්ම ටික කොටසක් දැනගෙන අපේ කට්ටිය ආස්වාදයේ කරගන්න විඳ ගන්න උත්සාහ කරොත් අරිහත්ත්වයේ තියෙන සුවය ඒක කරන්න බෑ. ඒක නිකන් හරියට ඕ ලෙවල් පාස් වෙච්ච එකේනා යුනිවර්සිටි උපාධියක මේ ලොකුකමක් ගන්න යනවා කියන ඒක ගන්න බෑ. එතෙන්ට ගියපු කෙනාට ඒක ගන්න පුළුවන්. දැන් සද්ධර්මයේ තේරෙන අඩු ඇයි? ලෝකෝත්තරයි ඒකයි. හැබැයි ඔය ලෝකෝත්තර ධර්මයේ විග්‍රහ කරන්න කියලා සමහර අය මේ වචනවලට අලුත් නිර්වචන දෙදී වැඩ කරනවා. ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. ඒක සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒක නිවන ගැන දන්නේ නැතුව ඒගොල්ලන්ට හිතෙන විදිහට වචනවලට අරුද්දෙදී සිටීම. වචනයකට කොහොමත් අරුතක් දීලා තියෙනවා. ඒ අරුතට තව අරුතක් දුන්නයි කියලා මේ අරුත බිඳෙන්නේ නැහැ. තව අරුතකට යනවා නිසා. ඒ නිසා ඒක දාර්ශනික වැඩපිළිවෙලක් එහෙම නෙමෙයි. ඒවා සිංහල පාලි ශබ්දකෝෂවල තියෙන විදිහට වචනය විදිහට ගත්තහම වැඩේ කරන්නේ. වචනේ සංඥාවක් සංකාරයක් ඒක හරි. ඒක අපි කවුරුත් පිළිගන්න ඕනේ නේද? විශේෂයෙන් සම්මතය. අපි ඇලපිලි දැම්මා, බාපිලි දැම්මා, ඉස්පිලි දැම්මා, අකුරු දැම්මා, දාලා සම්මත කරා. සම්මත කළා. මේකට මේ අකුරයි, මේකෙන් මේ ශබ්දය ගොඩ නැගෙන්නේ කියලා අපිට සම්මතයක් දුන්නා. ඒ සම්මතය ආයි වෙනස් කරන්න ඕනේ. වෙනස් කරයි කියලා අලුත් දෙයක් ඇති වෙන්නේ. ධර්මයෙන් කියා දුන්න විදියට ධර්මය අල්ල ගන්න. හරියටම නිවැරදි විදියට අල්ල ගන්න. එතකොට ඔබට ධර්මය අවබෝධ වේවි. දැන් ඔය තේරෙන්නේ නැහැ කියන එකේ ගොඩාක් අර්ථය තමයි ඒගොල්ලෝ මේ ධර්මය අහලා දෘෂ්ටි කරගන්න උත්සාහ කරනවා. දෘෂ්ටියක් ගන්න බෑ. අන්න එතකොට කියනවා තේරෙන්නේ නැහැ කියලා. මේ ධර්මයේ අහලය සංකල්ප ඇති කර ගන්න බලනවා. එතකොට එයාට සංකල්පයකට ගන්න බෑ මේක. ආමඳුර මොකක් කිව්වද කියලා මට හිතා ගන්න බෑ කියලා කියන්නේ ඒක තමයි. සංකල්පයකට ගන්න බෑ. ඊට පස්සේ එයාට කියන්නේ මොකද්ද? තේරුන්නේ නෑ. හැබැයි මේක සංකල්ප දුරු කර ගන්න එන කෙනාට නම් එයා දන්නවා සයින්ඩාන්සේගේ දේශනය තුළින් අපි දෘෂ්ටි ගන්න නෙමෙයි සංකල්ප ගන්න නෙමෙයි තියෙන්නේ. තියෙන දෘෂ්ටි ටික අතහැරලා දාන්නයි තියෙන්නේ කියලා එයා සන්තෝෂ වෙලා මෙහෙන් යමක් අරගත්තේ නැති වුණාට හිතේ තිබුණු යමක් බරක් ලිහිල් කරගෙන යනවා. නිදහස් කරගෙන යනවා. එතකොට තේරුම් ගත්තේ නැහැ මේ තේරිලා තිබිච්ච දේවල් ටික. ඒ කියන්නේ රැස් වෙලා තිබිච්ච දේවල් ටික ටිකක් අඩු කරගෙන ලිහිල් කරගෙන නිදහස් කරගෙන ගියා කියන සන්තෝෂය තියාගෙන ගියා. තේරෙන්න මුකුත් අවශ්‍ය වෙන්නේ නෑ. ලෝකයේ තුල පවතින දෙයක් නෙමෙයි. ලෝකයේ තුල පවතින්නේ නැති දෙයක්. දැන් අපි මේ මොහොතේ මෙතන වාසය කරනවා. ලෝකෙ මොන තරම් සිද්ධි සිද්ධ වෙනවද? කලබලයක් තියෙනවද? ඒකක්වත් අපිට නැහැ. මොකද අපේ ලෝකෙන් එහා අපි එක රැයක් හින්දට ගිහිල්ලා අවදි වෙනකොට ලෝකේ කැලෑවැල්වල මොන තරම් ලස්සන සුවඳවත් මල් පිපිලා පරවෙලා යනවද අපි දන්නේ නැහැ. ලෝකෙන් එහා ලෝකේ කියලා කියන්නේ තමන්ගේ ලෝකෙන් එහා. එතකොට තේරෙනව නේද මේ මේ මහා කාලගෝට්ටිය මේ හදාගන්න මේ මම කියලා හදාගන්න ලෝකේ ඇතුලේ ලැබු ගෙඩිය ඇතුලේ තොইলි වගේ. එතකොට මේක ඇතුලේම හටගන්න මේ හීනෙට පටු වෙලා මේ හීනේ දරදනු විදියට හරි මේ හීනය විශාල ලෝකයක් කරලා හරි ගන්න හොඳ නෑ. පුජ්ජල ලෝකය, පුජ්ජල මානය, ලෝකයෙන් එළියට යන්න, ලෝකෝත්තර වෙන්න, භවයෙන් එහාට යන්න, භව උද්ද වෙන්න. භවය කොහෙද තියෙන්නේ? භවයේ තියෙන ලබනාත්ම නෙමෙයි මේ දැන් භවය තියෙන. මේ එතන භවය තියෙන. මොකද මිනිසත් භවය. ඒ භවයේ බඹයක් පමණ ශරීරය තුළ ඒ භවය තුළ සැරිසරමින් ඉන්නවා. භවයෙන් එහාට ගිහිල්ලා බලන්න මේ භවයේ හීන ලෝකයට පැටලෙන්නේ නැතුව. එතකොට තේරෙයි පින්නතුනේ. දැන් අපි ගුවන් යානයක යන්න යනකොට මේ පාරවල් දිගේ යනවා. ගිහිල්ලා ට්‍රැෆික් වල කලර් ලයිට්ස් වල ඔළුව අත තියාගෙන ඉඳලා අයියෝ මේමයි මේමයි ට්‍රැෆික් එක යනවා. ගිහිල්ලා ඉවරලා මෙයා මේක ඇතුලේ ඉතින් මහා රජ දහන වගේනේ නේද? ඒක ඇතුලේ එහාට මෙහාට ඒක ඇතුලේ පොඩි ලොකු මිනිස්සු බෙදාගෙන පාරේ යනවා. ගිහිල්ලා ගිහිල්ලා ඉවරුණාට පස්සේ අර ලොකු පොඩි මිනිස්සු ටික ගිනි පෙට්ටි ගන්නටවත් ගණන් ගන්නේ නැති මට්ටමට උඩින් යනකොට අර ඔක්කොම කලර් ලයිට්ස් පාරවල් අරව මෙව ඔක්කොම පේනවා. හැබැයි අපිට මේ ලෝකයේ ඇතුළේ ඉද්දී අපිට පේන්නේ අපේ මනසන්දිය විතරයි. අපේ පාර විතරයි. අපිට බොහොම පටු පරාසයක් විතරයි අපිට පේන්නේ. හැබැයි අපි මේ ලෝකෙ මිදුණා. මිදුනට පස්සේ අර සියල්ලම එකට පේන්න පටන් ගන්නවා. මේකෙත් එහෙමයි. මේ මානසික ලෝකෙනුත් එයා මිදුනට පස්සේ සියල්ලම එකට පේන්න පටන් ගන්නවා. මේ සංස්කාර ඇති වෙන විදිය පේනවා, පවතින විදිය පේනවා, නැති වෙන විදිය පේනවා, හේතුන් පේනවා, හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙන ආකාරය පේනවා. සියලුම මනසන්දි පේනෝ ඒව දින වි ආකාරයේ පේන. හයිවේ එකේ 100ට 120ට 140කට වේගෙන් යන මිනිස්සයට ඒක හරි ලොකු වේගයක්. උංගල් ලොකුවට යනවා. අර 8 කිලෝමීටර 7-800ක වේගෙන් 1000කමාරක වේගෙන් යන ගුවන් යානයක ඉඳගෙන මෙයා දැක්කම මෙයා නිකන් පොඩි ගිනි පෙට්ටියක් පාවෙලා යනවා වගේ. ඒ වගේම මේ ආධ්‍යාත්මය තුළ සමහර අපි ලෝකයයි කියලා ලොකු කරගත්ත දේවල් මෙතනින් එළියට ගිහින් බලනකොට හිනා යනවා. මොනවද මේ ලොකු කරගෙන ඉන්නේ? තම තමන්ගේ ලෝකේ ලොකුවට එක එක්කෙනා අල්ලගන්න විදි පෙනුණා. දවසක් හොඳ ව්‍යාපාරික මහත්මයෙක් වගේ හොඳ පේන මිනිස්සෙක් ආවා. ඇවිල්ලා කිව්වා, ස්වාමීන් වහන්සේ මම අලුත් ව්‍යාපාරයක් පටන් ගත්තා. මම ආවා මේ මොකද්ද ව්‍යාපාරය කියලා. වින්කලේ ඉස්සරහින් කැඳ මුට්ටියක් තිබ්බා කිව්වා. මම ව්‍යාපාරයක තමයි. එතකොට ලාභේ දවසට දාසට කැඳ මුට්ටියෙන් රුපියල් 250ක් විතර අම්බ වෙනවා. යාට කැඳ මුට්ටිය ලෝකයක්, ව්‍යාපාරයක්. වරදක් නැහැ. පුජ්‍යලාගේ හැටියට, පුජ්‍යලාගේ ප්‍රමාණයට, පුජ්‍යලාගේ තත්ත්වයට යාට ඒක ලොකු. වැදගත් දෙයක්, හොඳ දෙයක්. ඒක අර ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් එයාට ඒක ලොකුවට දැනීම තුළ එයා ඒක ඇතුළේ හිර වෙලා ඉන්නේ කනේ. හැබැයි ඔයාගේ ওই කැඳ මුට්ටිය කවුරු හරි ඇවිල්ලා පෙරළුවොත් අර වින්කලේ දෙන අඬුවකින් හරි ගහලා අර මිනිස්සයව නැති කරලා හිරේ යන්නත් ඉඩ තියෙනවා. මොකද කැඳ මුට්ටිය යාට ලොකුයි. හිඟන්නට පොල් කට්ට ලොකුයි. ආගමිකයට ආගම ලොකුයි. ඒක මෝහණයට පත් වෙලා ඉන්නේ, මුලාවට පත් වෙලා ඉන්නේ. ජාතිකයට ජාතිය ලොකුයි. ඇති දෙයක් නෙමේ මෝහය, මෝඩකම අරගෙන තියෙන්නේ. විඳිනවා, විඳවනවා, දුක් විඳිනවා. මේ ලබාගත් ආත්මය තුළ උත්තරීතරත්වයේ වටිනකම දකින්න නැතුව පරලෝකයකින් නිවන, පරලෝකයකින් ස්වර්ගයක්, පරලෝකයකින් මොකද්ද එක ප්‍රාර්ථනා කරන. හැබැයි මිනිස්සු හිතන දේම මිනිස්සුන්ට නොලැබී මිනිස්සු නොසිතන දෙයක්ම සිද්ධ වෙනවායි කියලා. ඔය සින්දුවක් තියෙන සිතු දේ නොම වේ නොසිතු දෙයක් වේ ලෝදම් කරගෙනවා කියලා. ඒව කිව්වට මිනිස්සුන්වත් ඒක තේරුම් අරගත්තේ නෑ. ඒකත් ගන්ධ සුරුට්ටුව ගහලා කිව්වේ. බුදුන්ගේ අමා ධර්මයේ කියලා කියන්නේ ගන්ධ සුරුට්ටුව ගහලා. ඒක වැඩි නොතේරී දනාමේ වෙලීලා බැඳී ප්‍රේමේ විනාශේ උනාවේ කියලා කියනවා ගන්ධ සුරුට්ටුව ගහලා. රසින්දු හොඳටම කියන්නේ අපේ ගම්පලත්තල බීපු පජරුට්ටු ගාලා පාටි හොඳට කියනවා ඇදලා. අපේ මිනිස්සු බණ දන්නවා. ඒ වුණාට ඒ මිනිස්සු ඊ බණවලට මුහුණ දීලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නේ නැහනේ. තමන්ගේ මිත්‍රයා, තමන්ගේ අප්පච්චි මහප්පා නරක ජීවිතයක් ගත කරලා මත්පැන් වස පානය කරලා ඒව විකුණලා ඒව ජීවත් වෙලා මැරිලා ඊට පස්සේ මල පෙරේතෙක් වෙලා කුප්පියොල දාලා කට්ටඩිය තොවිල් නටලා මේ ගිනින් දානවා දකින්නවා. එතකොට දෙවෙනි මිනිස්සේ ආදර්ශයට ගන්න එපැයි. මම එහෙම බොන්න හොඳ නෑ, මම විනාශ වෙන්න හොඳ නෑ, මම මේ හොඳ හැම ජීවිතයක් ගත කරන්න ඕන, පින්කම් කරන්න ඕන, ලෝකෙට සේවයක් ඇතුව වාසය කරන්න ඕන කියලා එහෙම හිතන්නේ. දුක පෙන්නුවාම දුකටම වැටෙනවා. ඒකට හේතුව තියෙන්න ඕන පින්නතුනේ, ඒ දුකෙන් නිදහස් වෙන්න යංගිසි ඥානයක් අවබෝධයක් තියෙන්න ඕන. ඉස්සරහා පාරවල ඉස්සනවායි කියලා කිව්වහම ඥානයක් තියෙන ඕන වාහනේ හිමින් පදවන්න. ඒ සංඥාව පිළිපදින්න ඕන. යට තේරුමක් තියෙන ඕන. එහෙම තේරුමක් නැති අය තමයි හැම විටම අවබෝධයක් කරන්නේ. අන්න ඒකයි කියන්නේ මේ ප්‍රඥාව කියන එක හරියි වැදගත් දෙයක්. ප්‍රඥාව කියන එක හරිය වැදගත් දෙයක්. හිතන්න පුරුදු වීම, චින්තාමය ප්‍රඥාව ඉතාම වැදගත් දෙයක්. ඒ හිතන්න බැරි අමාරු තත්ත්ව තියෙනවා නම් ගොටු කොල කන්න පුළුවන් තරම් නේද? පොළොයි ලුණු, ලුණුයි ගොටු කොලයි කන්න. ඒකෝර මතක ශක්ති, ධාරණ ශක්ති, ස්මරණ ශක්ති වැඩි වෙනවායි කියනවා. ඒකත් හරියන්නේ නැත්නම් අර මං වගේ දවස්වල වගේ ඔළුවෙන් හිටගෙන ඉන්නේ. ඔළුවට තෙල් ටිකක් දාලා ඔළුව හොඳට ඕ මසාජ් කරගෙන සක්‍රිය කරගන්න ඔළුව. මොකද මේකට කල්පනා ශක්තිය හරියට ඕන. මතක තියාගන්න ඕනේ අර එවලෙවල කියා දෙන දේත් එක්ක විනිවිද යෑමේ හැකියාව තියෙන්න ඕන. සායනාංශයේ ධර්ම කරුණකේ කින් පෙන්වන ඒ පුළුල් පරාසය තමයි නුවණින් දකින්න ඕන. සම්මේ සංඛාර අනිච්චය යදා පඤ්ඤාය පස්සති. මේ ප්‍රඥාවෙන් දකිනවා, යථාර්ථයෙන් දකිනවා මොනවද? සම්මේ සංඛාර අනිච්චය කියලා. රූප සංඛාර, ශබ්ද සංඛාර, චී සංඛාර, සබ්බ සංඛාර හයි ගත්තෙන් ගන්නේ නැති තැන සංඛාරයක් නොගෙන ඉපදීම. අන්න එතෙන්දි තමයි අර්ථ සිද්ධිය ඇති වෙන්නේ, සිද්ධාර්ථ උපදින්නේ එතෙන්දි. ඒ නම හම්බුණා වෙනවම. ඒකට මං අලුත් අර්චනයක් දානවා නේ උපදිනකොටම. ඒගොල්ලෝ තේරුම් ගත්තා ලෝකෙට ශ්‍රේෂ්ඨ මිනිස්සෙක් උපදුණා, මෙයා ලෝකෙට අර්ථයක් සිද්ධ කරන කෙනෙක්, මෙයාගේ නියම නම තමයි සිද්ධාර්ථ, අර්ථය සිද්ධ කරන කෙනා. අපිට සිද්ධාර්ථයක් වෙන්නේ සංස්කාර වලින් තොරව ඉපදුණු. ඒ සිද්ධාර්ථ සම්මා සම්බුද්ධ කියන තැනින් ඉපදුණේ. දැන් ඔබට බුද්ධි තියෙනවා. දැන් බුද්ධං සරණං ගච්ඡාමි යනවනම් අපි බුදුහාමුදුරන්ගේ බුද්ධිය සරණ යන්න ඕන. ඥානය සරණ යන්න ඕන. ඔබට බුද්ධියක් තියෙනව මොනවද කියලා බලන්නකො. බුද්ධිය පොඩ්ඩක් චෙක් කරලා බලන්න මොකද්ද තියෙන්නේ බුද්ධිය කියලා. ඔබේ බුද්ධිමත්කම මොකද්ද කියලා බලන්න. ඔය බුද්ධි ඔක්කොම නැති වෙන්න ඕන. ඔය බුද්ධි ඔක්කොම කෙලෙස් බුද්ධි තියෙන්නේ. පුජ්‍යල දෘෂ්ටි වලින් බැඳිච්ච බුද්ධි තියෙන්නේ. ඔය බුද්ධි ඔක්කොම නැති වෙන්න ඕන. එතකොට සම්මා සම්බුද්ධ වෙනවා. සම්මා සම්බුද්ධ කියන්නේ සම්බුඥානයෙන් අවබෝධ කරගත්ත හේන් සම්මා සම්බුද්ධ කියනව නෙමෙයි. සම්මා සම්බුද්ධ කියන එකේ තේරුම තමයි මේ බුද්ධිකර භාවයන් එකක්වත් නැහැ. සම්මා දිට්ඨි කියන්නේ දෘෂ්ටි නැති බව. සම්මා සම්බුද්ධ කියන්නේ ඒ බුද්ධිකර භාවයන්. මොනවද බුද්ධි වශයෙන් ගන්නෙ? ලෝභ දේශ මොහ. ලෝභ දේශ මොහ බුද්ධිකර භාවයන් නැහැ. මේ අලුත් නිර්වචනයක් නෙමෙයි. ඒකේ ස්වභාවය. නිර්වාණය කියන එක තථාගතයන් වහන්සේ ලෝව පහළ වුණත් පවතිනවා, නැතත් පහළ වෙනවා. මොකද ස්වභාවයන්නේ. ඒ ස්වභාවයට පත් වෙන එක සිද්ධ වෙන්නේ නැති එක වෙන්නේ එච්චරයි. නිවන කියන එක බුදුහාමුදුරන්ට අයිති දෙයක් නෙමෙයි. ඒක විශ්වීය ධර්මතාවයක්. ගිනි පෙල්ල අල්ලගත්තාම රත් වෙනවා, ඒ අතහැරියාම නිවෙනවයි කියන එක ලෝක සිද්ධාන්තයක්. සංස්කාර අල්ලගත්තාම පැටලෙනවා, ඒ සංස්කාර අතහැරියාම නිවෙනවයි කියන එක ලෝක සාධාරණ ධර්මයක්. පුජ්‍යලය අල්ලගත්තාම දැවෙනවා, ඒ පුජ්‍යලය අතහැරියාම පිච්චෙනවා කියලා. දැන් සමහර අය එක එක පීඩාවල ඉන්නවා. පීඩාව මොකද කියලා අහුවාම ඒ අල්ලගත්ත දේ. සමහර අය සැනසෙල්ලෙන් ඉන්නවා. මොකද කියලා අහුවහම එයා දුක පිණිස පැවතුන දෙය අතහැරලා ඒක නිසා සැනසෙල්ලෙන් ඉන්නවා. මටත් කියන්න තියෙන්නේ ඔබට ඔබේ මොලේ දුකක් නම් මොලෙත් අතාරින්න, ඔබට ඔබේ හිත දුකක් නම් හිතත් අතාරින්න, ඔබට ඔබේ නෝන දුකක් නම් නෝනත් අතාරින්න, ඔබට ඔබේ මහත්ය දුකක් නම් මහත්යත් අතාරින්න, ඔබට ඔබේ දරුවෝ දුකක් නම් දරුවොත් අතාරින්න, ඔබට ඔබත් දුකක් නම් ඔබත් අතාරින්න. පිටින් නෙමෙයි මනසින්. පිටින් ඔය ඔක්කොම ඉන්න තැන්වල ඉඳපුවායි ඔප්පු දිරප්පුවල රෙජිස්ටර් ළඟ තිබුණාවේ මනසින් අතහැරලා දැම්මා. ආර්ය ධර්මයේ හැටි තමයි. එක සැරයක් කිව්ව, දෙපාරක් කිව්ව, තුන් පාරක් කිව්ව, ඇහුවේ නැද්ද තරල දැම්මා. ඒ ඒ ඒ පඬිවදනක් එක කියන දේ නාහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කියලා තරල දානවා. අතහැරලා දාන මේ ක්‍රමයේ තමයි ගුරු ඒ කාලේ ඉඳලා තිබුණේ. අද වගේ දඬුවන් හරි මේ වේවැල් කසායවල් අර මේවා ගහන බයින එහෙම කරන්න එහෙම කළ හැදුවහම නපුරු වෙනවා. රුදුරු මිනිස්සු නිර්මාණය වෙනවා. දැන් විශ්වවිද්‍යාලවලට ගියහම මේ අහිංසක දරුවෝ රුදුරු කරවනවා. වද හිංසන දීලා කුණු හරුප කියන්න උගන්නලා ලැජ්ජ බය නැති කරලා නේද? විලි ලැජ්ජා නැති කරලා හරි ලස්සන ගන්නවා. එතකොට ඒගොල්ලෝ විනාශකාරී මානසිකත්වයක පැටලෙනවා. සැර කෙනෙක් වෙනවා. සංවේදී නැති කෙනෙක් වෙනවා. හොඳ ආධ්‍යාත්මික නිදහසක් ලැබුණාම තමයි එයාට පරිසරයේ ලස්සන පරිසරයේ මිහිරි හඬ මලක ලස්සන දිය ඇල්ලක සොඳුරු බව ජීවිතේ හරිම නිදහස් බව එයාට තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාට මේ නිදහසක් තියෙනකොට එයා ලස්සනට ජීවත් වෙන්න කැමති වෙනවා. පිරිසිදුව ජීවත් වෙන්න කැමති වෙනවා. දුකට හේතු වෙන දේවල් දුරු කරලා දුක දුරු කරලා එයා වාසය කරන්න කැමති වෙනවා. එයාගේ හිනහව, එයාගේ සතුට, එයාගේ පැවැත්ම ආධ්‍යාත්මය තුළින්ම පිරිසුදු වුණු පැවැත්මක් බවට පත් කරගන්න උත්සාහ කරනවා. මානසිකව දක්වන පීඩාවල් පින්නතුනේ ආධ්‍යාත්මයේ හේතුවෙන් හටගන්නා වූ පීඩා තියෙනවා, කායික හේතුවෙන් හටගන්නා වූ පීඩා තියෙනවා. ලෙඩ රෝග නිසා හටගන්නා වූ මානසික පීඩාකාරී ස්වභාවයක් තියෙනවා, කර්ම විපාක හේතුවෙන් හටගන්නා වූ මානසික පීඩාව ස්වરૂපයක් තියෙනවා. එතකොට මේ රහතුන්ට නැත්තේ මානසික හේතුවෙන් හටගන්නා වූ කර්ම විපාක දෝෂය තමයි නැත්තේ. දැන් ඔබ වාසය කළ යුතු තැන ඔන්න කියලා දෙන්න. කොහෙද වාසය කරන්න ඕන? මේවා සමග මම ඇලෙන්න ගැටෙන්න ඕනේ නෑ කියන තැන වාසය කරන්න. නගරයක් මැදට ගිහිල්ලා නගරයේ තුල මම මේ කිසි දෙයක් එක්ක ඇලෙන්න ගැටෙන්න ඕනේ නැහැ කියලා එක මිනිස්සෙක් උඩින් ඉඳලා බලාගෙන ඉන්නවා. එයා දකින්න පහළ ඇලෙන අයත් දකින්න ගැටෙන අයත් දකින්නවා ඒ මේ යත යන අයත් දකින්නවා එයා ගැටෙන්නේ නැතුව ඉන්නවා ඊට කලිනුත් කියලා තියෙනවා ඔබ මේකේ පොලිස්කාරයෙක් වෙන්න එපා කියලා පොලිස්කාරයා මොකද කරන්නේ අපි ගැටීමක් නැතුව යන යනවා අර මිනිස්සයා හැම එකත් එක්කම ගැටෙනවා ආරේ මිසිල් ගන්නවා ඒ යන්න කියනවා මෙහෙම මිසිල් ගන්නවා මේ යන්න කියනවා කියන දේ අහන්න නැති කෙනා අල්ල ගන්නවා ලියනවා බනිනවා කුණු අර්ප කියනවා පහත් මිනිස්සු පාලනය කරන්න ගොඩක් මේ මර සබ්බේ වචන පාවා ඉතින් ඒ මිනිස්සුන්ට කියන්න වෙනවා මොකද නැත්තම් හරි මේ අපි හිතන විදිහේ මිනිස්සු නෙවෙයි ඉන්නේ මේ සමාජයේ හරි පාතමක පහත් මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝව පාලනය කරන දැඩි ක්‍රියාමාර්ග දැඩි වචන පාවිච්චි කරනවා සරට හරක් වගේ අර පාලනය කරන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ මිනිස්සු හරක් වෙනවා හරක් වගේ පාලනය කරනවා මනුෂ්‍යයෝ වගේ පාලනය කරන ස්වරූපයක් නෙමෙයි තියෙන්නේ හරක් වගේ පාලනය කරනවා හරක් ඡන්දිල්ලනවා හරක්ට ඡන්දි හරක්ම දෙනවා ගිහිල්ලා ඊට පස්සේ තවස්තේ ඉතින් හරක් වගේ ඉන්නවා හරක්ට අපිත් බන කියනවා බන කියන්න ගිහිල්ලා අපිත් හරක් වෙනවා ඒක නිසා උන්ට බන නොකිය ඉන්න එක තමයි හොඳ ඈ එතකොට මනස තියාගන්න තැන පොයින්ට් එකක් හොයන්න ඕනේ. ඔබට හැමතැනම වාසය කරන්න පුළුවන් විශ්වයේ. එතකොට ඔබට තැනක් හොයාගන්න ඕනද? හරියට මේ මිනිස්සු හොයනෝනේ භෞතිකවත් එන්නේ තමන්ට අර ජීවත් වෙන්න කුඩුම්බියක්. කොයි බාරේ තැනක්. හදාගන්න පොඩි ඉඩම් කැල්ලක් හොයාගෙයිලා ඉඩම් කැල්ලක් අරගෙන ඒක හදාගෙන ඒකත් සතුට වෙලා ඉන්නවා. ඒ වගේ මනසෙත් අපි හොයනවා අපිට ඉන්න හොඳ තැන මායයට අහු වෙන්න නැති වෙන්න තැන කියලා බුදුහාමුදුරේ දේශනා කරලා තියෙනවා. මූදයටවත් ගල්බෙනේකවත් අහසෙවත් කොයිබකවත් මායයෙන් බේරෙන්න තැනක් නැත. එතකොට තැනක් අපිට හොයන්න උවමනාවක් නැහැ. මමෙක් නැහැ කියලා තේරුම් ගත්තා. එතකොට එයා හරි විවෘතව ඉන්නවා. නිදහස් වෙන්නේ. එතකොට හරි විවෘතයි. ඕනෑ දේවලුත් නැහැ, එපා දේවලුත් නැහැ, කරනා දේවලුත් නැහැ, නොකරනා දේවලුත් නැහැ. අන්න එතෙන්ද කියනවා වීතරාගී වීත දෝෂ වීත මෝහ කියන ගුණයන්ග. වීතරාගී කියන්නේ ඕන දෙයක් නැහැ. වීත දෝෂ කියන්නේ එපා දෙයක්වත් නැහැ. වීත මෝහ කියලා කියන්නේ අපැහැදිලි බවකුත් නැහැ. එයාට සියල්ල පැහැදිලි. පැහැදිලිව දැකීමෙන් වාසය කරන අඳුරේ නෙමෙයි ආලෝකයේ. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් සංවරම සංවරත් නැහැ. අසංවරම අසංවරත් නැහැ. සංවර වෙන්න ඕන තැන සංවර වෙන්න පුළුවන්. අසංවර වෙන්න ඕන තැන අසංවර වෙන්න පුළුවන්. ඒකනේ අර සුනක වැද්දා එළවනකොට රහතන් වහන්සේ දුවල ගිහිල්ලා නැග්ගේ ගහට. එතකොට උන්වහන්සේ එතෙන්දී අසංවර වුන්නේ නැති වුණා නම් මොකද වෙන්නේ? බල්ලෝ කාලම ඇරෙනවා. එතකොට අපේ පින්නතුන් නම් බල්ලා කියයි ෂුවර් එකට සක්කාය දිට්ඨිය තිබුණා නැත්තම් දුවන්න විදියක් නැහැ. බල්ලෝ කාලා මලාන අන්න සක්කාය දිට්ඨිය නැති හාමුදුරු නියමයි. මේ බෞද්ධයෝ ටිකට මොනෝ වෙලාද කියලා හිතනවා. මේ බෞද්ධයෝ බුද්ධාගමට විතර වෛර කරන්නේ වෙන කිසි දෙයකට. බෞද්ධයෝමයි පන්සලක් හදන්න දෙන්නේ. බෞද්ධයෝම පන්සල ලස්සනට තියාගන්නවට කැමති නෑ. බෞද්ධයෝ මන් දන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. බෞද්ධයෝ බෞද්ධාගමට බෞද්ධයන්ටම පුදුම වෛරයි. අපිටම වෛර කරගන්න අපිටම කියා දුන්නු ආගමක් වගේ. ඇයි කියලා හිතනවා. කට්ටියක් ඔය බුද්ධාගමේ හෙළ ජාතියයි සිංහලයි කියලා අරගෙන තියෙන මේ සිංහලයට ආදරයටවත් බෞද්ධයට ආදරයටවත් නෙමෙයි. ඒගොල්ලන්ගේ පොඩි දේශපාලන වාසියක් සහ ජොබ් එකක් නැතිකමට ජොබ් එකක් හදාගන්න සහ ප්‍රසිද්ධියක් ගන්න අමුතු දේවල් කරන්න, එහෙමත් නැත්නම් තමන්ගේ තියෙන ද්වේෂය පිට කරගන්න. ඒ සිංහල කල්ලි, බෞද්ධ කල්ලි, අර කල්ලි, මේ කල්ලි කියලා දාගෙන තියෙන්නේ. මෙතන සත්වයෙක් පුජ්‍යලයක් නැත. එහෙම කල්ලියක් නෙමෙයි ලෝකේ. මුස්ලිම් වුණත් කමන්නේ, සිංහල වුණත් කමන්නේ, දෙමළ වුණත් කමන්නේ, බග වුණත් මොන කවුරු වුණත් කමන්නේ. හොඳ මිනිස්සු ඉන්න ඕන එච්චරයි. ඥානවන්ත මිනිස්සු ඉන්න ඕන, දාර්ශනික ලෝකේ ඉන්න ඕන එච්චරයි. සිංහලයට තියෙන හීනමානය, ඒ හීනමානය ඇති කරලා තියෙන දහම් පාසලයි. පොඩි කාලේ ගැන්නුවා එහෙමයි, වැඩිහිටියෝ කියන දේ අහන්න ඕන, පාපිස්සක් වගේ ඉන්න ඕන, හැමෝටම දන ගහලා වඳින්න ඕන, වැඳපිය වැඳපිය කියලා ඉවරලා. දැන් අපිට වුණත් ඒ දරුවට හිතෙලා ඒක බොහොම උනන්දුවෙන් ගෞරවයෙන් ඒක වැඳන්න කමන්නේ. බලහත්කාරයෙන් ගාපිය දන කියලා ගාල ඔළුව බිම තියලා අන්නන එක සැරයක් කිව්වම ආසාදුර වඳින්න කිව්වම එයා සද්දායෙන් වඳිනවනේ වැඳා. වන්දනාවක් නෙමෙයිනේ, අවබෝධයක් නැතුව කලාව. නැ මේක අවබෝධ කරගත්තට පස්සේ මොකද කරන්න තියෙන්නේ? සතුටෙන් සැහැල්ලුවෙන් දුක දුරු කරගනිමින් ජීවත් වෙන තරමට යාතුල ධර්මය වැඩෙනවා. තවත් අර සංයෝජන ටික බලාගෙන දුරු කරගෙන යන්න ඕන. දුක පිණිස පවතින දේවල් දුරු කරමින්, දුක පිණිස හේතු වෙන දේවල් දුරු කරමින්, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවක් එතන ඉඳලා අනුගමනය කරනවා. මොකද දුකෙන් නිදහස් වෙලා එයා වාසය කරගන්න බලාගන්න. මේ කැලේ මෙදී යනවා කටු වෙනගන්නේ නැතුව, මඩවලවල් වල අගල් වල වැටෙන්නේ නැතුව එයා යනවා, සිහියෙන් යනවා. තේරුණානේ? දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. එයා හොඳට මනසට අහුම්කම් දෙන්න ඕන. එයා හොඳට ලෝකය බලන්න ඕන, තේරුම් ගන්න ඕන. එන්න පුළුවන් වංගු, කඳු, හෙල්, වලවල් ඔක්කොම එනවා. ඒවෙන් හැරිලා යන්න, ඒවෙන් බේරිලා යන්න තමන් මොහොතින් මොහොත විචක්ෂණශීලී වෙනවා. ආර්ය දර්ශනය අනන්තය සොයන්න, විපාකයක් අනන්තයි. අනන්තය කියන්නේ උදාහරණයක් නැහැ. අනන්තය හරියට අනන්තය වගේම තමයි. අනන්තයට තව උදාහරණයක් තියෙනවා. අනන්තයට තව වචනයක් කියන්න පුළුවන් අචින්තයයි කියලා. අනන්තයට තව උදාහරණයක් නැහැ. අනන්තය අනන්තයම තමයි. අනන්තය කියන්නේ දිග නැති නිසා, පළලක් නැති නිසා, වට ප්‍රමාණයක් නැති නිසා ඒකට අපි කියනවා අනන්තයි කියලා. ගණනය කරන්න බැරි දෙයකට අපි කියනවා අනන්තයි කියලා. එහෙමනම් අනන්ත වූ අකාලික වූ ධර්මය ඔබට අවබෝධ වේවා. සම්මා සම්බුද්ධ